හොඳයි පින්වතුනි, කවුරුත් සාදු කාර්යයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අදත් අපි මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනයක් දේශනා කරලා මේ නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන්නා වූ කර්ම කාරණා කිහිපයක් මතු කරලා භාවිතයට ගන්න පාර මාර්ගය පෙන්වන්නයි අදහස් කරන්නේ. මේ නිවන් මඟ කියන්නේ අපි දෛනිකව අනුගමනය කළ යුතු පාරක්, මාර්ගයක්, පිළිවෙතක්, ප්‍රතිපත්තියක්, පරියායක්. එනිසා මේ පරියාප්ති ශාසනය කියලා බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ පරියාප්ති ශාසනයක් දේශනා කළා. මේ පරියාප්ති ශාසනය දේශනා කරවදාළදී කියන දේශනා කරන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ හැම පරියාප්ති ශාසනයට අදාළ සූත්‍රයකම ආරම්භයේ දේශනා කරලා තියෙනවා, තං සුනාත සාදුකං මනසිකරවොත බාසිසාමීති කියලා. මේ කියන දේ හොඳින් අහගන්න, ඒ වගේම මේක භාවිතයට ගන්න පුළුවන් විදිහට දරා ගන්න. හිත අර සුතං සුසුතං බහුසුතං සුත දර වෙන්න ඕන. සුත දර කිව්වේ මේක අපි යම් අවස්ථාවක භාවිතයට ගන්න උපකාරාකාරයේ දැනුම් සම්භාරයක් ලබා ගන්න ඕන. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු පරියාප්ති ධර්මය භාවිතයට ගත යුතු දෙයක්. ඒ භාවිතයට ගත යුත්තේ අපේ තම තම නැනුම් පමණින් දැනගත් පමණින්. ඉතින් ඒක නිසා එක එක පුද්ගලයාට මේක තේරෙන්නේ විවිධ විවිධ තත්ත්වයෙන්. මේ ධර්මය, මේ ධර්මය අහන සෑම කෙනෙකුටම එක හා සමානව එක වගේ මේක තේරුම් ගන්න බෑ. ඒ වගේම භාවිතයට ගන්නත් බෑ. ඒ නිසා ප්‍රඥාවන්තයෙකුට මේ දහම, මේ පරියාප්ති දහම එකවටම තේරුම් අරගෙන අර උග්ගටිතඤ්ඤ කියන තත්වයෙන් උග්ගටිතඤ්ඤ. උග්ගටිතඤ්ඤ කියන්නේ ගැටේ, මේ ගැට තුනක් තියෙන, මේක ගැටයකට ගැහිලා තියෙන, බැමි තුනකින් බැඳිලා තියෙන. මේ බැමි තුන ගැට සියලු දේ දකිනවා. ඒ ගැට දැකලා ගැට ලිහලා ගැට කපලා සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන් ඒ ගැට වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් උග්ගටිතඤ්ඤ කියන පුද්ගලයාට. නමුත් විපචිතඤ්ඤ කියන පුද්ගලයා ඊට ටිකක් ප්‍රමාදයි. නෙය්‍ය කියන පුද්ගලයා ඊටත් ප්‍රමාදයි. ඒ නෙය්‍ය කියන පුද්ගලයා සද්ධානුසාරී පුද්ගලයෙක්. ඒ වගේම තවත් පුද්ගලයෙක් ඉන්නවා පද පරම පුද්ගලයෙක්. ඒ නිසා මේ උතුම් ධර්ම, මේ ධර්මය සෑම කෙනෙකුටම එක වගේ තේරුම් ගන්නත් බෑ, එක වගේ භාවිතයට ගන්නත් බෑ, එක ආකාරයටම නිවනට උපකාර වෙන්නේ නැහැ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ මේ මනුෂ්‍යයන්ව, මනසක් තියෙන පුද්ගලයන්වත් කොටස් හතරකට බෙදුවේ. ඒ අය ප්‍රඥානුසාරී පුද්ගලයෙක් නම් උග්ගටිතඤ්ඤයි, වීරානුසාරී පුද්ගලයෙක් නම් විපචිතඤ්ඤයි, සද්ධානුසාරී පුද්ගලයෙක් නම් නෙය්‍ය. ඒ වගේම අර අසුචවත් පෘථග්ජන පුද්ගලයා පදපරම පුද්ගලයා හැටියට විග්‍රහ කළා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ට මේ ධර්මය අහලා භාවිතයට ගන්න බැරි නම්, යම් බාධකයක් තියෙනවා නම්, අපහසුතාවක් තියෙනවා නම්, කම්මාවරණයක් හෝ විපාකාවරණයක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ මේ පරියාප්ති ශාසනය තුළ මේ පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කළා. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ හේතුඵල ධහම. අපි සිංහලෙන් කියනවා නම් හේතුඵල ධහම, මාගදී භාෂාවෙන් කියනවා නම් පටිච්ච සමුප්පාද ධහම. පටිච්ච කියන්නේ හේතුව, සං උප්පාද කියන්නේ සම්බන්ධයක් උපත ලැබීම ඵලය. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ හේතුඵල ධහම පිළිබඳ යම් දැනීමක් ලබා ගත්තොත්, මේ බුද්ධ ධර්මය අහලා, ධහම අහලා, ඒ පුද්ගලයාට අර උග්ගටිතඤ්ඤාකාරයට තමන්ගේ මේ තමන්ම සකස් කරගත්ත, නිර්මාණය කරගත්ත ඔය රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන මේ බැමි තුන, ගැට තුන කපලා අස් කරන්න පුළුවන්. ඒ බැමි තුන කපන්න බැරි පුද්ගලයෝ බොහෝ ඉන්නවා. ඒ බැමි තුන සියලු අස්තුතවා පෘථග්ජන පුද්ගලයන්ට මේ බැමිතුන තමා සාර. එකයි සංසාරය කිව්වේ. එනිසා ප්‍රියදේට ඇලීම විතර සාරවත්දයක් නෑ පෘථග්ජන පුද්ගලයට. අර ඇහැ පිනවන ඇහැට ආස්වාදයක් ගෙන දෙන දේවල් තණ්හාවෙන් උපාදානය කරගෙන තමන්ගේ වසඟයට අරගෙන එය වටිනවා සාරයි ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා ඒ අසුතත් පෘථග්ජන පුද්ගලයා ඒවා තව තවත් උපාදානය කරගන්නවා. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන ආකාරයට තමන්ගේ වසඟිය පවත්ලා ඒ පුද්ගලයා සතුටක් ආස්වාදයක් සොම්නසක් සහනයක් සුවයක් ආමිස සුවයක් ලබනවා. ඒක පෘථග්ජන ගතිය. ඒක තේරුම් ගන්න ඕන. හැබැයි ඔය කොච්චර ප්‍රිය මනාප වුණත් මේ සියලු දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. ලෝකේ ඒ තමන් ප්‍රිය මනාපයි කියලා ආස්වාදයක් ලබන්නට සුවයක් සොම්නසක් සහනයක් ලබන්නට එකතු කරගත්ත අල්ලගත්ත අයිති කරගත්ත උපාදානය කරගත්ත කිසිම දෙයක් සබ්බේ මේ පියේහි මනාපේහි. ඒ පිය වූ මනාප වූ සියලු දේ නානාභාවයට විනාශභාවයට පත්වෙනවා. අන්‍යතාභාවයට විපරිණාමයට පත්වෙනවා. විනාශ වෙලා මරණයට පත්වෙලා නැති වෙලා යනවා. මේක නියාම ධර්මයක්. මේක ධර්මතාවයක්. කිසි දවසක මොන විශ්වකර්මයෙකුටවත් බුදු කෙනෙකුටවත් මොන දෙවියෙකුටවත් මොන බලධාරියෙකුටවත් මේ ධර්මතාවය මේ නියාම ධර්මය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේක තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් අර ඇහැ තියෙන්නේ ලස්සන දේවල් බලන්න. හැබැයි ඒවට ඇලෙන්නේ නැහැ. ඒවට ඒවා අප්‍රිය නම් ගැටෙන්නේ නැහැ. ඒවා ප්‍රියමනාප නම් ඇලෙන්නේත් නැහැ. අප්‍රිය අමිහිරි නම් ගැටෙන්නේත් නැහැ. ඒ නිසා අර ඥානවන්තයා ධර්මය දන්නා පුද්ගලයා ඇහෙන් රූප බලනවා. හැබැයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ නිසා මුලා වෙන්නේ නැහැ. නමුත් අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඒ ප්‍රියමනාප මිහිරි මధుර දේ ඇහෙන් දැක්ක ලස්සන රූපේට තණ්හාවෙන් එතන හා වෙලා ඒක උපාදානය කරගෙන ඒක අල්ලගෙන ඒක ඇලිනවා. ඒ ඇලීම නිසා ඒ උපාදානය කරගත්ත දේ තමන්ගේ කැමැත්ත අනුව ඍසුතේ මනාපතේ නවත්තන්න පවත්තන්න බැරිකම නිසා ඒක විපරිණාමයට පත්වෙන නිසා ඒක අන්‍යතාභාවයට පත්වෙන නිසා ඒක මරණයට විනාශයට හේතු වෙන නිසා ඒ පුද්ගලයාට දුකක් කුරුම වෙනවා. ඒ නිසා පින්වතුනි මේ දුක කියන එක තමන් හදාගත්ත දෙයක්. වෙන කවුරුවත් විශ්වකර්මයෙක් දෙවියෙක් බලධාරියෙක් එහෙම නැත්නම් ආගමික ශාස්ත්‍රූ කෙනෙක් හෝ වෙන කිසිම විශ්වකර්මයෙක් බලධාරියෙක් මේ තමන්ගේ දුක හදලා දෙන්නේ නැහැ. මේ දුකේ නිර්මාතෘ මේ දුක නිර්මාණය කළේ හදාගත්තේ තම තමන් බව යමෙකුට නිවැරදිවත් ප්‍රත්‍යක්ෂවත් තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා අර දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේ දුකට හේතුවක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක ඉතාම පැහැදිලිව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා. ඒ වගේම සකපඤ්ඤ සූත්‍රයේ චක්කවර්ති සිහනාද සූත්‍රයේ මේ දේ දේශනා කළා. මේ දුකට හේතුව පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් තුළ අන්තවාදී ලෙස අන්තගාමී ලෙස යමකට ප්‍රිය වුණොත් අන්තවාදී අන්තගාමී ලෙස යමකට අප්‍රිය වුණොත් ඒක හේතුවක්. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කළා යේ ධම්මා හේතු පබ්බවා තේසං හේතුන් තථාගතෝවාහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ දේශනාව ධර්මය මේ තේසං හේතුන් තථාගතෝවාහ හේතු තුනක් නිසායි පුද්ගලයේ කුට දුක උරුම වෙන්නේ. සැප විඳින්න යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සැප විඳීමේ කැමැත්ත ආශාව ආස්වාදේ නිසා ඒ පුද්ගලයා ඇහැට ප්‍රිය රූපවලට ඇලිනවා, අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා. කනට ප්‍රිය මනාප ශබ්ද රූපවලට ඇලෙනවා, අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා. ඒ වගේමයි නාසයට දිවට කයට ප්‍රිය මනාප මధుර මිහිරි දේවල් වලට විඳ විඳ උපාදානය කරගන්නවා, අල්ල ගන්නවා. ඒ වගේම මන රමණය කරන දේ ධම්ම අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා. මේ හයම දොරවල් හයම සියලු අසුචාත් පෘථග්ජන පුද්ගලයෝ මේ හේතු කරනවා. හේතු කරනවා කියන්නේ ප්‍රිය දේට ඇලීම හේතුවක්, අප්‍රිය දේට ගැටීම හේතුවක්, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනීම හේතුවක්. තේසං හේතුන් තථාගතෝවාහ. ඒ නිසා මේ හේතු තුනට අමතරව පෘථග්ජන පුද්ගලයෙක් මේ පැවැත්මට බැඳ තබන ඈඳුතු තුනක් සකස් කරන වෙනත් දෙයක් ඇත්තේ නැහැ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වතුනි තම තමන් ගැන තමන් කල්පනා කරගන්න ඕන. තමන්ට ඔය දුක උරුම වන්න, දුක අයිති වෙන්න හේතුව තමන් තුළමයි තියෙන්නේ. තමන්ම මේක තේරුම් ගන්න ඕන, දැක ගන්න ඕන. වෙන කාටවත් මේක කිව්වට ඒක ප්‍රත්‍යක්ෂ කරලා දකින්න පුළුවන් වෙන්නේ තමන්ට පමණයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ රාගය හේතුවක්. රාගය කියන්නේ ප්‍රිය දේට ඇලීම. ලෝභය කියලත් කියනවා, ආශාව කියනත් කියනවා, තණ්හාව කැමැත්ත. ඒ ලෝභය තණ්හාව ආශාව ආස්වාදය නිසායි සියලු පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය මනාප දෙයට ඇලෙන්නේ, අල්ලගන්නේ, උපාදානය කරගන්නේ. එහෙම අල්ලගන්න, උපාදානය කරන, අල්ලගන්න, ඇලෙන, උපාදානය කරන කිසිම දෙයක් ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව, ඉච්ඡා අනුව නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න නවත්වන්න බෑ. එක ධර්මතාවයක්, එක නියාම ධර්මයක්. මේ නියාම ධර්මයේ යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් පමණයි, ඒ පුද්ගලයා පමණයි මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව හිතෙන් ඉවත් කරන්නේ, දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව හිතෙන් ඉවත් කරන්නේ, අනත් අනුපස්සනා කරලා අත් සංඥාව හිතෙන් අයින් කරලා නිබ්බිදා කියන ඒ ප්‍රියමනාප දෙයට නොබැඳීම, අප්‍රිය අමිහිරි දෙයට නොගැටීම, ප්‍රිය අප්‍රිය අතර තුර මැනීම නොකිරීම. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම තේරුම් ගන්න ඕන මේ දුකට හේතුව ප්‍රිය දෙයට ඇලීමත්, අප්‍රිය දෙයට ගැටීමත්, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මානෙන් මැනීමත්. මේ මානෙන් මනින එක තමයි මෝහයට මුල්ලු නිදාන වූ හේතුව. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම මේ ටික යම් තාක් දුරට හෝ තේරුම් ගත්තා නම් අර උග්ගටිතඤ්ඤ තත්වයට හෝ විපච්චිතඤ්ඤ තත්වයට හෝ නෙය්‍ය තත්වයට හෝ පත් වෙලා මේ සංසාර දුකට මුල්ලු නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන එක තේරුම් ගන්නවා ඒ ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න මේ හේතුඵල ධම යම් තරමක් දුරට හෝ තේරුම් ගත යුතුයි. ප්‍රායෝගිකවත් නිවැරදිවත් භාවිතයට ගත යුතුයි. මේ ප්‍රායෝගික භාවිතයට ගැනීම කියන එක බුද්ධ දේශනාවේ හැම තැනකදීම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. ඒ නිසා අර සියලුම ධර්මතාවයන් ධම්ම විනයේ ගාඩන්ති. එහෙම නැත්නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. භාවිතයට ගැනීමයි බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාවේ අවසාන නිට්ටාවට, එහෙම නැත්නම් විමුක්තියට උපකාර වෙන්නේ. නමුත් අද වන විට බොහෝ දෙනෙක් මේ භාවිතයට ගන්නෙ නැතුව මේක කියවා කියවා සජ්ජායනා කර කර මුමුණ මුමුණ මෙනෙහි කර කර ඉන්න කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. මේක බුදුහාමුදුරුවම දේශනා කළා ග්‍රන්ථ ධූරය පුරනවා කියලා. බුදුහාමුදුරුව දේශනා කළා යම් කිසි කෙනෙක් විපස්සනා අනුපස්සනා ධූරය පුරනවා නම් මගඵල ලබනවා, ග්‍රන්ථ ධූරය පුරනවා නම් තව තවත් අර දහමම අලගද්දූපම සූත්‍රයේ දේශනා කර ආකාරයට දහමම වැරදි තැනින් අල්ලගන්නවා. ඒ නිසා මේ ධර්මය මේ විදිහට අපි මේ යම් යම් ප්‍රසිද්ධියට, ප්‍රචාරයට, ප්‍රණාමයට, ප්‍රබෝධයට, ප්‍රශංසාවකට හෝ ප්‍රතිලාභයකට මේ ධර්මය අල්ලගෙන ඒ ධර්මය පාවිච්චියට ගන්න හොඳ නැහැ. මේ ධර්මය අපි භාවිතා කළ යුත්තේ තම තමන්ගේම හිතේ උපදින කුණු කිලුටු කෙලෙස් ගති හිතෙන් ඉවත් කරලා, අස් කරලා, අයින් කරලා යලි නූපදින ආකාරයට. අනුපාද නිරෝධයෙන්ම මේ කෙලෙස් ගති හිතෙන් ඉවත් කරන්න, අස් කරන්න. ඉතින් ඒක නිසා පින්වතුනි මේ හිත පිරිසිදු වෙන තරමට නිවනට, විමුක්තියට ලං වෙනවා. භාවනා කළ යුත්තේ බුද්ධ ධර්ම අහලා, බුද්ධ ධර්මය අහලා මේ හිත පිරිසිදු කරගත්ත තරමටයි සචිත්ත පරියෝ දපණං කියන තත්ත්වයට පත් වූ තරමටයි විමුක්තිය, නිවන මාර්ගය පිළිවෙත පූර්ණය වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් කියනවා නම් මේ බුද්ධ ධර්මයේ උපකාර වෙන්නේ හිත දියුණු කරගන්න, හිත හදා වඩා ගන්න කියලා, සංවර්ධනය කරගන්න කියලා, ඒක වැරදි. ඒක වැරදි ප්‍රකාශයක්. නමුත් අද වන විට බොහෝ භාවනා මධ්‍යස්ථානවලත් භාවනා කරන්න උගන්වන්නේ හිත දියුණු කරගන්න. නමුත් හිත දියුණු කරගන්නවා කියන්නේ ලෞකිකත්වය තුළ පැවැත්ම යහපත් පැත්තකට හරවගන්න උපකාර වන දෙයක්. නමුත් ඒ ලෞකිකත්වය තුළ මොන ආකාර වූ යහපතක් ලැබුණත් ඒ පැවැත්ම තුළ නම්, ලෞකිකත්වය තුළ නම් ඒක තියෙන්නේ හිත අපිරිසිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ කොටනකවත් නැහැ හිත දියුණු කර ගැනීමක් හෝ සංවර්ධනය කර ගැනීමක්, එහෙම නැත්නම් හිත හදා වඩා ගැනීමක්. බුද්ධ දේශනාවේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් තියෙන්නේ හිත පාරිසුද්ධත්වයට, සුද්ධි විසුද්ධි පරිසුද්ධි තත්වයට හිත පිරිසිදු කර ගැනීමයි. සචිත්ත පරියෝ දපන. ඉතින් ඒක නිසා පින්වතුනි මේ හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා නම් ඒ පිරිසිදු කරගැනීමේදී වෙන්නේ අර කුසලස්ස උපසම්පදා කියන තත්ත්වයටපත් වීමයි. ඒ වගේම අකුසලය පහියන්ති කියන තත්ත්වයටපත් වීමයි. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මයක්. ඒ නිසා කුසලස්ස උපසම්පදා කියන්නේ මේ කුණු කිලුටු කෙලෙස් කටි හිතෙන් අස් කරලා, ඉවත් කරලා හිත පිරිසිදු කරගන්නට, පාරිශුද්ධ තත්ත්වයට පත් කරගන්නට උපකාරක වෙන යම් ක්‍රියාමාර්ගයක් වෙනවා නම් තියෙනවා නම් ඒක කුසලං ස උපසම්පදා. ඒ වගේම කුණු කිලුටු කෙලස් ගති අල්ලාගෙන ඒ කුණු කිලුටු කෙලස් ගති අත නොහැර ඒවා භාවිතා කරමින් පරිහරණය කරනවා නම් ඒක අකුසලය. දැන් හොඳට තේරුම් ගන්න ඕන කුසලය සහ අකුසලය කියලා වචන දෙකක් බුදුදහමේ බුදුහාමුදුරුව දේශනා කළා. මේක සම්මාදිට්ඨි සූත්‍රයේ ඉතා පැහැදිලිව කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති කියලා මේ සතර සම්මාප්‍රදාන හැටියට සම්මාදිට්ඨි සූත්‍රයේ විග්‍රහ කළා. ඒ නිසා කුසලය කියන්නේ හිතේ උපදින උපදින කුණු කිලුටු කෙලස් ගති කැට ගති කිලුටු ගති අස් කරලා හිත පාරිශුද්ධත්වයට පිරිසිදු බවට පූර්ණ පිරිසිදු බවට පත් කර ගැනීමයි. අකුසලය කියන්නේ ඒ කුණු කිලුටු කෙලස් ගති අල්ලාගෙන ඒ ගති අත නොහැර ඒ ගති භාවිතා කරමින් පැවැත්ම පවත්වාගෙන යෑමයි. එනිසා හොඳට බෞද්ධයෝ හැටියට මේ කුසලය අකුසලය තේරුම් ගත්තට පස්සේ පුළුවන් වෙනවා පින පව තේරුම් ගන්න. මේ පින පව දෙකම කර්ම දෙකක්. පුණ්‍ය කර්ම පාප කර්ම. නමුත් කුසල ධම්ම. කුසල කියන්නේ ධම්මයක්. කුසල ධම්ම කියන්නේ අර කුණු සලාහැර කිලුටු ගති හිතෙන් ඉවත් කළා අලෝභ ආදේශ අමෝහ ඒ වගේම ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ කියන ඒවා කුසල ධම්ම. ඒ වගේම රාග දේශ මෝහ කියන්නේ අකුසල් මුල්. ඒ රාග දේශ මෝහ කියන ඒවා තියෙන තාක්කල් අකුසලය වඩා වර්ධනය වෙනවා. යම් කිසි කෙනෙක් පින්කමක් කරලා ඒ පින උපාදානය කරගත්තත් ඒක අකුසලයක් බවට පත් වෙනවා. සංසාරේ පැවැත්ම දික් වෙනවා නම් යම් තැනක එක්ක කාම ලෝකයක සුගති ලෝකයක හෝ එක්ක දුගති ලෝකයක හතර අපායේ හෝ අසඤ්ඤතලයක හෝ පැවැත්ම දික් වෙනවා නම් ඒකට මුල් වෙන්නේ හේතු වෙන්නේ අකුසලයක්. අකුසල් සිත. ඒ වගේම නිවනට මඟ පෑදෙනවා නම් මේ පැවැත්ම නැවැත්තක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා නම් ඒ පුළුවන් වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි අර කුසලස්ස උපසම්පදා කියන සත්‍යය පූර්ණය කරගැනීමෙන්. හිතේ උපදින කෙලෙස් ඉවත් කළා නික්ලේශී තත්වයට පත් කරගැනීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ අර බෝසත් කාලේ මේක තේරුම් නොගත්ත බව බුදුහාමුදුරුවම කිව්වා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුව කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනවි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්තස්ස ඒව කියලා. ඒ කියන්නේ පුබ්බේව මේ සම්බෝධා මම බුදු වෙන්නට පෙර භව උදුරා දමන ක්‍රමයක් තියෙනවා කියලා භව උදුරා දමන මාර්ගය පිළිවෙත හෙව්වා. නමුත් මට ඒ බෝධිසත්ත්වස්ස කාලේ මම අසම්බුද්දස්ස අනබි සම්බුද්දස්ස මේ රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන ක්‍රමයක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් මම දැනගෙන හිටියේ නෑ කියන එක බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කළා. නමුත් බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කින් කුසල ගවේසි කින් සත්‍ය ගවේසි මේ කුණු මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල සදාටම සහ මුලින්ම තම තමන්ගේ හිතෙන් ඉවත් කරන්න උදුර දාන්න අස් කරන්න කපා දාන්න සමුච්ඡේද වශයෙන් සමුග්ගාද වශයෙන් නිස්සරණ වශයෙන් ඒ කෙලෙස් මුල් තුන හිතෙන් අයින් කරන්න. ඒ නිසා මේ කෙලෙස් මුල් මුල් බෑගෙන තියනකම් රාග මුල ද්වේෂ මුල මෝහ මුල හිතේ තියනකම් උපදිනකම් ඒ පුද්ගලයා නිවන් දකින්නේ නැහැ. ගමන අවසන් කරන්නේ නැහැ. ඒ නිසා මේ කෙලෙස් මුල් තුන ඉවත් කිරීම උදුරා දැමීම කපා දැමීම රාග මුල ද්වේෂ මුල මෝහ මුල ඉවත් කිරීම නිවනයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. රාගක්කයෝ නිබ්බානං ද්වේෂක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං. ඒ නිසා කොයිතරම්ම පින්කම් කළත් මේ පින්කමකින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. පින්කමක් විතරක් කරලා නිවන් දැක්ක කෙනෙක් මේ බුද්ධ ශාසනයේ නැහැ. නමුත් මේ පින්කමක් කරගත්ත හැම වෙලාවකම බෞද්ධයෙක් නම් දහම දන්නා කෙනෙක් නම් පින පින්කම කුසල ධර්මයක් බවට පත් කරගන්න දන්නවා. හැබැයි පින්කම් නොකර කුසල ධර්මයක් කරන්නත් බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව සූත්‍ර ධර්ම ගණනාවක දේශනා කළා. පින්කම් කළ යුතුමය. හැබැයි පින්කමක් කරන හැම අවස්ථාවකම පින්කම කුසල ධර්මයක් බවට පත් කරගන්න ඕන. පින්කමක් නොකර හිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇති නොවි කුසලයක් බවට පත් කරගන්න බෑ. එනිසා මේක මේ දෙකම බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕන. පින්කම කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. කුසලය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. කුසලස්ස උපසම්පදා කියන්නේ එමනම් කුසලං වඩ්ඩති කියන එක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ පින්කමක් කරපු හැම අවස්ථාවකම අපි ගාථාවක් කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. මේක තේරුම් ගත යුතුයි. මෙතෙන්දී මේ ගාථාව අද බුද්ධාගමේ වැරදි විදිහට ප්‍රාර්ථනා ගාථාවක් හැටියට පෙන්වලා දුන්නත් මේක එහෙම ප්‍රාර්ථනා ගාථාවක් නෙමෙයි. මේක තියෙන්නේ ඊටාත්ම ගැඹුරු ධර්මතාවයක්. ඒ නිසා පින්වතුනි ඉමිනා පුඤ්ඤ කම්මේන කිව්වේ මාමේ කළ පින්කම මේ කරපු කරන ලද පින්කමෙන් මා කියන්නේ මිදී නිදහස් වීම. මේ බාල සමාගම කිව්වේ තමන්ගෙම හිතේ උපදින රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම. රාග ද්වේෂ මෝහ කියන ගති තුන රාග බව, ද්වේෂ බව, මෝහ බව මා මේ තමන්ගෙ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව සදාටම සහ මුලින්ම උදුරා මිදී නිදහස් වෙන්නට මේ පුණ්‍ය ශක්තිය පුණ්‍ය කර්මය උපකාර වේවා කියලා. ඒ අනුව සතන් සමාගමෝ හෝති කිව්වේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදේශ අමෝහ රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කියන කරුණු පූර්ණය වීමයි. ඉතින් ඒක නිසා මේ බාහිර පුද්ගලයේ අස්කලාට ඉවත් කළාට ඉවත් කළාට මේක වෙන්නේ නැහැ. මේ හොඳට තේරුම් ගන්න ඕන තමන්ගෙම හිතේ උපදින රාගය, ద్వේෂය, මෝහය ඉවත් කරන්න පුළුවන් වෙන්නේ පින්කමක් කරගත්ත අවස්ථාවක විශේෂයෙන්. ඒ නිසා හැම කෙනෙක්ම පින්කමක් කරගත්ත හැම අවස්ථාවකම පුළුවන්කම තියෙනවා චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. එනිසා පටිනිස්සග්ගෝ චාගෝ පටිනිස්සග්ගෝ. චාගෝ කියන්නේ පරිචාගෝ කියන්නේ අතහැරීම. පටිනිස්සග්ගෝ කියන්නේ මෙතෙක්කල් අර පටිච්ච වෙලා කැමැත්තෙන් ආශාවෙන් ප්‍රියමනාප දෙයට ඇලීමෙන් නිස්සග්ග වීම හිතෙන් ඉවත් කිරීම. මුත්‍ති කිව්වේ මිදී නිදහස් වීම අනාලයෝ කිව්වේ නොඇලීම. ඉතින් ඒක නිසා අපි පින්කමක් කරපු හැම අවස්ථාවකම ඒක කුසලයක් බවට පත් කරගත්තොත් නිවනට දොර විවෘත වෙනවා. නමුත් පින්කම යම් කිසි කෙනෙක් උපාදානය කරගත්තොත් ඒ පින්කමෙන් යම් දෙයක් ආපහු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වුණොත් පින්කම කරපු මොහොතට පසුව ඒ පින්කමෙන් යම් ප්‍රතිලාභයක් අඩුම වශයෙන් ඔය මේ ජීවිත කාලේ හෝ මතු ජීවිත කාලේ හෝ අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කිව්වත් පින්කම අකුසලයක් බවට පත් වෙලා නිවන ප්‍රමාද වෙනවා. ඒ වගේම මේ පින්කම නිසා අර නන්දා මල්ලිකා සුනන්දා සුමනා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබේවා කියලා ඉල්ලුවත් යාඥා කළත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වුණත් පින කුසලයක් වෙන්නේ නැහැ, අකුසලයක් වෙනවා. ඒ නිසා එක කර්මයක් වෙනවා. කර්මය කියන්නේ තමන්ට මතු උරුමවන පටිසන්දෙන කර්මයක්. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම බෞද්ධයෙක් ඇටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් දැනගත යුතු දේ තමා පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ මේ සඳහා නොයෙක් තැන්වල නොයෙක් ආකාර වූ දේශනාවන්ගෙන් මේක විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පින්කමක් කරලා ඒ පින්කම කුසලයක් බවට පත් කරගත්තේ නැත්නම් ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. පින්කම උපාදානය කරගත්තොත් ඒකෙන් යම් ආකාරයක ප්‍රතිලාභයක්, ප්‍රශංසාවක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ප්‍රතිලාභයක් ලබන්න බලාපොරොත්තු වුණා නම් ඒක අකුසලයක් බවට, පුඤ්ඤාභිසංකාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්කමක් කරලා යම් කෙනෙක් සුගති ලෝකවල, කාම ලෝකවල, දිව්‍ය ලෝකවල රජසිටු සැප ලබලා, බ්‍රහ්ම සැප ලබලා තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයාගේ නිවන එතෙන්දිම වැහෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් බුද්ධ ධර්මයේ තියෙන්නේ මේ නික්ලේශී තත්වයට පත් කරගන්න නම් පින්කමක් කරපු හැම අවස්ථාවකම හිතේ තියෙන කුණු කිලුටු කෙලෙස් ගති ටික අස් කරන්න කුසලස්ස උපසම්පදා කියන තත්වය තේරුම් අරගෙන ඒ භාවිතයට ගන්න ඕනේ. කොහොමද මේක කරගන්නේ කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක නිවැරදිව තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ බුද්ධ ධර්මය අනුගමනය කරලා, මේ මාර්ගය අනුගමනය කරලා තමන්ගේ හිත අර සචිත්ත පරියෝ දපණං කියන පූර්ණ දපණය වූ පූර්ණ පාරිශුද්ධත්වයට පත් වූ තත්වයට හිතපත් කරගන්න බෑ. හිතේ කිලුටු සිත් තියෙනවා, තව තවත් දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ලබන්න කැමැත්තක්, ආශාවක්, ඉල්ලුමක්, යාඥාවක්, ප්‍රාර්ථනාවක් තියෙනවනම්. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මයේ නෙමෙයි ඒක. ඒක ආගම. ආගමේ තියෙන්නේ හොඳ යහපත් දේ මතුවට ලබන ක්‍රමයක්, විදියක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක්. ආගම කිව්වේ මේකයි. නමුත් ධර්මයේ තියෙන්නේ මතුවට නෙමේ, අදම මේ හිතේ උපදින අනුසය නානුසේටි කළා වර්තමාන මොහොත තුලදීම මේ නිවන් මඟ අනුසති සාක්ෂාත් කර ගැනීම. ඉතින් ඒක නිසා පින්වතුනි පින්කමක් කළ මොහොතේ පටන්ම අපි ඒක කුසලයක් බවට පරිවර්තනය කරගත්තොත් නිවන සාක්ෂාත් වෙනවා. පින්කම අර පුණ්‍යාභිසංකාරයක් කරගෙන මතු ඒ පින්කම නිසා අපි යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම්, යමක් ප්‍රාර්ථනා කරනවා නම්, යාඥා කරනවා නම්, ඉල්ලනවා නම් ඒ දේ ලැබෙන නිසා. මොකද පින්කමක් කරලා යමක් ප්‍රාර්ථනා කරොත් ඉල්ලුවොත් ඒක ලැබෙනවා. හැබැයි නිවන ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන අතහැරලා ලබා ගන්න පුළුවන් දෙයක්. අතහැරිය යුත්තේ මේ හිතේ තියෙන උපදින සකස් වෙන ප්‍රභවය වෙන නිර්මාණය වෙන කිලුටු ගති, අකුසල් ගති, කෙලෙස් ගති, කුණු ගති, රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පිනයි කුසලයයි කියන්නේ එකක් නොවන බව බෞද්ධයෙක් හැටියට නිවැරදිවත් පැහැදිලිවත් පිළිසිදුවත් තේරුම් ගන්න ඕනේ. හැබැයි බුද්ධ ආගමේ පිනයි කුසලයයි එකයි. බුද්ධ ධර්මයේ අහසට පොළොවමින් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් අර්ථ දෙකක් දෙනවා. පින පුණ්‍ය කර්ම, කුසල ධම්ම. පුණ්‍ය කර්ම කුසල ධම්ම. ඉතින් මේ වචන දෙකවත් නිවැරදිව තේරුම් ගත්තා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා නිවනට මඟ පාද ගන්න දක්ෂයෙක් වෙනවා. නමුත් මේ දෙක එකයි කියලා යම් කිසි කෙනෙක් උගන්වනවා නම් කියා දෙනවා නම් ඒ පුද්ගලයා බුද්ධ ධර්මය නොදන්නා ආගමික විශ්වාසයෙන් කටයුතු කරන, භක්තියෙන් කටයුතු කරන, මේ ලෞකිකත්වයේ පැවැත්ම යහපත් කරගන්න කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා පැවැත්ම තුළ ලෞකිකත්වය තුළ කොතන කොයි යහපත් තත්ත්වයකටපත් වුණත් එතන නිවනක් නැහැ. ඒ නිසා පැවැත්ම තුළ ලෝකයේ තුළ නිවනක් නැත, නිවන තුළ ලෝකයක් හෝ පැවැත්මක් නැත. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි පැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන පවත්වාගෙන යෑම, ජීවත් වීම, පැවැත්ම, පංචස්කන්ධය උපාදානය කර ගැනීම. මේ සියලු දේ සිදුවෙන්නේ රාගය, ద్వේෂය, මෝහය නිසා. රාගය, ద్వේෂය, මෝහය තියෙනවා නම් පැවැත්ම පවත්වාගෙන යනවා. යම් කිසි කෙනෙක්ගේ හිතේ රාගය, ద్వේෂය, මෝහය පවතින්නේ නැත්නම්, ශේෂක්වත් නැත්නම් අශේෂ විරාග නිරෝධෝ නම් ඒ පුද්ගලයාගේ පැවැත්ම අවසන් කරලා අපවැත්ම කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා කෙලෙස් පැවැත්මටත් නික්ලේශී බව අපවැත්මටත් උපකාර වන බව මා අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව පවත්තිතං අපපතිවත්තයන් කියන මේ පද දෙකෙන් දෙපැත්තෙන් කියලා කියනවා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන ඔබ තම තමන් ගැනම, තමන් තාමත් මේ සංසාර ගමනේ දුක් විඳ විඳ මේ ගමනේ ඉදිරියට යනවා නම් මෙතෙක් කල් ආවෙත් තව ඉදිරියට යන්නේ ඔය රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන තමන් ගාව තවමත් යම් තාක් දුරට ක්‍රියාත්මක වෙන නිසායි. යම් විදියක මේ රාගය, ద్వේෂය, මෝහ පැවැත්මට උපකාර වන බව නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ උපදින අනුසය, තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන කෙලෙස් ගති අර අනුසය නූපදින ලෙස අනුපාද නිරෝධයෙන්ම න අනුසේති කියන තත්වයට අයින් කරන්න, උදුරලා දාන්න, ඉවත් කරන්න, අස් කරන්න. ඒ අනුව තමන්ගේ හිතේ උපදින උපදින කෙලෙස් ගති ඉවත් කළොත් ඒ පුද්ගලයා පිරිසිදු වෙනවා දවස ගානේ පියවරෙන් පියවර. ඒ පිරිසිදු වීම කෙලවර මගඵල ලබනවා. ඒ නිසා මේ සිත, මේ චිත්තසංතානිය කිලුටු නිසයි, කළු ධර්ම තියෙන නිසයි, කෙලෙස් තියෙන නිසයි නිවන් දකින්න බැරි වුණේ. ඉතින් ඒක නිසා කෙලෙස් ධර්ම කළු ධර්ම හිතේ තියෙනවා නම් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංචකාම නීවරණ ධර්මයන්ම නිවන ආවරණය කරන සියලු කරුණු කාරණා කොටස් පහකට බෙදලා බුදුහාමුදුරුව පෙන්වනවා. ඒකට කිව්ව පංචකාම නීවරණ ධර්ම කියලා. ඒ නිසා රාගය ద్వේෂය මෝහය වර්තමාන මොහොතේ අලුතෙන් උපදිනවා නම් අර පංචකාම නීවරණ ධර්මයන් අර බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ආයතනික රටාවක් ලෙස සකස් වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම නිවන් දකින්න ඕනේ නම් මේ කරණීය ධර්ම නිවැරදිව තේරුම් අරගෙන කිරීමත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් අකරණීය ධර්ම නොකළ යුතු දේ නිවැරදිව තේරුම් අරගෙන ඒවා පහා තැබීමත් ඒවා හිත නොකිරීමත් ඒවා අකරණීය ධර්ම. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියලා. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් නිවන් මඟඵල සාක්ෂාත් කරගන්නටත් උපකාර වෙන්නේ භාවිතා කළ යුතු පිරිසිදුවන දේ භාවිතා කිරීමත් අර කිලුටුවන දේ බැහැර කරලා කිලුටුවන දේ ඇතුළට නොගැනීමත්. ඒ නිසා මේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියන දොරවල් හයකින් තමයි මේ වැරදි දේ ඇතුළට ගන්න. ඒ වැරදි දේ ඇතුළට ගන්න කෙනෙකුගේ තියෙනවා ඇහැ දොරක්. රූප වලට ඇලෙන්නේ ඇහැ. ශබ්ද රූප වලට ඇලෙන්නේ කනේ. ගන්ධ සුවඳ රූප වලට ඇලෙන්නේ අල්ලගන්නේ උපාදානය කරගන්නේ නාසයෙන්. රස රූප වලට ඇලෙන්නේ අල්ලගන්නේ දිවෙන්. පොට්ටබ්බ පහස රූප වලට ඇලෙන්නේ කයෙන්. ඒ වගේම මන රමණය කිරීම අර දීගංවා කියලා විග්‍රහ කරපු මේ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර අතීතේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත වැරදි ගති. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලු දේ වර්තමාන මොහොතේ පමණයි අපිට අයින් කරන්න පුළුවන්. ඒ නිසා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් පට්ටිපට්ඨිතා හෝති ඥාන මත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියලා මහා සතර සත්‍යපට්ඨාන සූත්‍රයේ 21 වතාවක් බුදුහාමුදුරුවෝ අවධාරණයෙන් විග්‍රහ කළා. පච්චුප්පට්ඨිතා කිව්වේ පච්චුප්පන්න කිව්වේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ඇහැට කනට නාසයට දිවට කයට කියන මුඛයට අරමුණු වන යම් ආරම්මණයන් අරමුණු පිළිබඳව යථාභූත ඥාන දර්ශනේ යත් පට්ටිපට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. ඥානමත්තාය කිව්වේ අපි ඒක භාවිතා කළ යුතුද භාවිතා නොකළ යුතුද කියන එක අර දැනුමෙන් ඥාණයෙන් තීරණය කරා. ඒ වගේම හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බැලීමෙන් අපිට පුළුවන් වෙනවා වැරදි දෙයින් මිදී නිදහස් වෙන්නත් ඒ වෙනුවට එතැනට නිවැරදි යහපත් නිවන මිදෙන විමුක්තියට හේතු වෙන දේ භාවිතා කරන්න. උදාහරණයක් හැටියට වර්තමාන මොහොතේ අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය අපිට ගැළපෙන්නේ නැත්නම් පෑහෙන්නේ නැත්නම් සිහින්නේ නැත්නම් අපි ඒකට පෘථග්ජන පුද්ගලයෙක් නම් තරහ ගන්නවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ගැටෙනවා, පටිගයක් ඇති වෙනවා. නමුත් අර ආර්ය ශ්‍රාවකයා ධර්මය දන්නා ඒ තමන්ගේ ඇහෙන් දැක්ක නොගැලපෙන නොපෑහෙන නොසිහෙන රූපයට ගැටෙන්නේ නැහැ. ඒ රූපයට ගැටෙන්නේ නැතුව එතෙන්දිත් මෙත්තානුස්සතිය වඩලා හිත උපේක්ෂා සිටින් පිරිසිදු කරගන්න දන්නවා. ඒ වගේම ප්‍රියදේට ඇලෙන්නේ අසුභානුස්සතිය වඩලා නික්ඛම්ම කියන තත්වයට නිකාම්ලාභී බවට පත් වෙනවා. ඒ වගේම මානයෙන් කටයුතු කරන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා ඒකෙන් නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වත්තුනි මේ බුද්ධ ධර්මයේ පෙන්වා දුන් නිවැරදි මාර්ගය යම් කිසි කෙනෙක් යථා පරිදි තේරුම් ගත්තොත් මේ ජීවත් වෙන කාලය තුල සියලු වැඩ කරන්න පුළුවන්, යුතුකම් වගේ මිතු කරන්න පුළුවන්. හැබැයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. උපේක්ඛා සිටින් අනුසය නොඋපදවා න අනුසේති කියන තත්වයටපත් වෙමින් හිත පිරිසිදු කරගෙන මගඵල ලබන්නටම උපකාර වන මේ මාර්ග පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කරන්න භාවිතයට ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේක ආනපාන සති සමාධි භාවනාව හැටියට දේශනා කළා. මේ ආනපාන සති සමාධි භාවනාවත් ආනපාන ප්‍රාණයාම භාවනාවත් කියලා දෙකක් භාවිතයේ තියෙනවා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන. අර කසින පිරියම් කිරීම බුද්ධඝෝසහාමුදුරුව විසුද්ධි මාර්ගයේ ලිව්වා සම 40 කර්මස්ථානයක්. මේ සම 40 කර්මස්ථානෙන් කසින පිරියම් කිරීම එහෙම නැත්නම් සමත භාවනාවට උපකාර වන කසින භාවනා 30කුත් ඒ වගේම අනුස්සති 10කුත් විග්‍රහ කළා. බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා, අරිහත් සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා. මේ කසින පිරියම් කිරීම අනාර්ය ඥාන ලැබීමට උපකාර වෙනවා මිසක මගඵල ලබන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමා බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ උපදින දෙයක්, තමන්ගේ වර්තමාන මොහොතේ උපදින්නේ. ඒ වර්තමාන මොහොතේම තමන්ට පුළුවන් නම් මේ අනුස්සති අනුපස්සනා කරන්න, අඩුමාසෙන් සතර අනුපස්සනා අනුස්සති කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මග විවුර්ත වෙනවා. සතර අනුස්සති මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. සතර අනුපස්සනා කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනා. ඒ නිසා බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනුදැන වදාළේ නිර්දේශ කළේ මේ අනුපස්සනා වැඩෙන, අනුස්සති වැඩෙන ආනපාන සති සමාධි භාවනාව පමණයි එකම කර්මස්ථානය හැටියට, භාවනාව හැටියට. මේකට මේක ගැන යම් සැකයක් යමෙක් ගාව තියෙනවා නම් කායගත සති වග්ගයත් ද්විතීය භික්ඛු සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා, ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානෙ පූරෙන්තු සත්ත බොජ්ජංග පූරෙන්තු දින්නම් පලානං අධිගතා හෝති ප්‍රඥා විමුක්තිං විද්‍යා විමුක්තිං පරිපූර්ණෙන්තු කියලා. කතමේ ඒක ධම්මෝ ආනපානසති සමාධි විකවේ ඒක ධම්මෝ භාවිතා බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පූර්ණෙන්තු සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්තු දින්නම් පලානං අධිගතා හෝති කියලා බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා. එකම ධර්මය ආනපානසති සමාධි භාවනාව වැඩීම. මේ කියන්නේ උලං ඇදීම, උලං ගැනීම හෝ බඩ පිම්බීම හැකිලිම හෝ කසින පිරියම් කිරීම හෝ නෙමෙයි. ආනපාන සති සමාධි කිව්වේ ආශ්‍රය කළ යුතු යහපත් දේ ආශ්‍රය කිරීමත්, බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු වැරදිදේ කෙලෙ සහිතදේ කළු ධර්ම සහිතදේ හිටෙන් වර්තමාන මොහොතෙම බැහැර කිරීම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කොහොමද හිත කිලුටු වෙන්නේ කළු ධර්ම නිසා. කළු ධර්ම කිව්වේ රාගය ද්වේෂය මොහය. රාගය ද්වේෂය මොහය හිතට එනවා නම් අර තරහක් එන වෙලාවට මෙත්තානුස්සතිය වැඩිවීමෙන් රාගයක් එන වෙලාවට අසුභානුස්සතිය වැඩිවීමෙන් මානයක් මෝහයක් සහ රාගය ද්වේෂය මුල් බැහැගෙන තියෙන අවස්ථාවක අර අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග කිරීමෙන් හැම කෙනෙකුටම අනුස්සති හතර පූර්ණේ වෙලා අනුපස්සනා පූර්ණ වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි භාවනාවක් කරනවා කියන්නේ මේ යහපත් දේ භාවිතයට ගැනීමත් අයහපත් දේ බැහැර කිරීමත් භාවිතයට නොගැනීමත් න සේවිතබ්බා කිරීම. මේක නිවැරදිව තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ ධර්මය ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නිවන් දකින්න ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පැවැත්ම තුළ යම් යහපතක් වුණත් ඒක නිවන නෙමේ. නමුත් මේ නිවන කියන්නේ පැවැත්ම, දුක් පැවැත්ම, අර අනවරත සංසාරේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගනිමින් ආපු දුක් පැවැත්ම අවසන් කිරීම. අපපතිවත්යන් කිව්වේ අපවත් වීම කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පැවැත්ම තුල නිවනක් නැහැ. නිවනේ ලෝකයක් නැහැ, පැවැත්මක් නැහැ. නිවනේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. නිරාමිෂ සුවයක් තියෙනවා. පැවැත්ම තුල ආමිෂයක්, ආමිෂ සුවයක් තියෙනවා. ආමිෂ සුවය ආස්වාදය. අර උපාදානයෙන් කරගන්නා දෙයක්. ඉතින් ඒක නිසා මේ දෙපැත්ත නිවැරදිව යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට නිබ්බානගාමී වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සියලු දේ තම තමන් විසින් තම තමන්ගේ ඥානයේ දැනුමානුව තේරුම් අරගෙන භාවිතයට ගත යුතු යහපත් දේ හැම වෙලාවෙම භාවිතයට ගන්නත් බැහැර කළ යුතු දේ හැම වෙලාවෙම කළු ධර්ම නම් කිලුටු ධර්ම නම් රාගය ද්වේෂය මෝහය උපදින දේවල් නම් ඒවා බැහැර කිරීමත් අස්සපස්ස ආනපාන සේවිතබ්බා අසේවිතබ්බා හැටියට බුද්ධ දේශනාවේ දේශනා කරලා. ඒ නිසා මේ කෙටි ධර්ම දේශනාව සියලු දෙනාටම තමන්ගේ හිත පිරිසිදු කරගන්නා ආකාරයත් කිලුටු වන ආකාරය දැකලා ඒ මිදී නිදහස් වෙන්න කළ යුතු නිවැරදි ප්‍රතිපදාවත් තේරුම් ගන්නටම උපකාර වේවා. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා වෙලාව 4යි පැයක් පමණ අවස්ථාව තියෙනවා යම් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් නොපැහැදිලි තැනක් තියෙනවා නම් තවත් විග්‍රහ කරගන්න තැනක් තියෙනවා නම් ඒ පින්වතාට අවස්ථාව තියෙනවා ඒ ප්‍රශ්නේ අහන්න. කාටත් ඇහෙන විදිහට ඇහුවොත් මේ FM මයික් එකක් තියෙනවා, ඒක පාවිච්චි කරලා ප්‍රශ්නේ අහන්න පුළුවන්. එතකොට කාටත් ඇහෙනවා. ආයි මං කියන්න ඕනේ නැහැ. සම 40 භාවනාවක් විසුද්ධි මාර්ගයේ දේශනා කළා. බුද්ධ දේශනාවේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිට්ඨ සූත්‍රයේ, කසින පිරියම් කිරීම ප්‍රතික්ෂේප කළා. පැහැදිලිව ප්‍රකාශ කළා බුදුහාමුදුරුවෝ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ දස අනුස්සති. අර කසින පිරියම් කිරීම නිවනට උපකාර නොවන ධ්‍යාන ලබන්නට අනාර්ය ධ්‍යාන ලබන්නට උපකාර වන බව විතරක් බුදුහාමුදුරුව දේශනා කළා. නෑ, සහ මුලින්ම වැරදි. සහ මුලින්ම වැරදි. දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරලා තියෙනවා. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ එක වචනකින්වත් කිසිම තැනක ධ්‍යානවල අවශ්‍යතාවයක් පෙන්නලා තියෙනවද නැද්ද? නෑ. කිසිම ධ්‍යානයක අවශ්‍යතාවයක් ඒකායන මාර්ගය පෙන්නුම් කළ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ හෝ පොඩි කුඩා රාහුල හාමුදුරන්ට දේශනා කළ රාහුලෝවාද මහා රාහුලෝවාද සූත්‍රයේ හෝ ආනපාන සති සමාධි සූත්‍රයේ හෝ ගිරිමානන්ද සූත්‍රයේ හෝ කිසි තැනක ධ්‍යානවල අවශ්‍යතාවයක් පෙන්නුම් කළා නැහැ. මොකද්ද පෙන්නුම් කළා තියෙන්නේ? මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීමේ පාර පිළිවෙත මඟ පෙන්නලා. දැන් ධ්‍යාන කියන්නේ මොකද්ද? ඒක තේරුම් නොගැනීමයි, තේරුම් නොකිරීමයි මේකට හේතුව. ධ්‍යාන කියන්නේ පැලැස්තර පිළියමක් දාලා පේන්න තියෙන දේ තදංගම විස්කම්බන වශයෙන් යටපත් කිරීම. දැන් අපේ මිදුලේ කැලෑවක් තියෙනවා නම් අපි අර තනකොළ කපන එකක් අරගෙන පොළොව මට්ටමට පේන්න තියෙන කැලෑව කැපීම අන්න ධ්‍යාන ලැබීම වගේ වැඩ. මුල් ඉතුරුද නැද්ද? ඉතුරුයි. එතකොට අපිට ඔක කැලේ කපන් නැතුව මුලින්ම උදුරුවා නම් මොකද වෙන්නේ? ඒක බුද්ධ, අරක සුද්ධ. සුද්ධ බුද්ධ කියලා දෙකක් තියෙනවා සිංහල භාෂාවේ. තියෙනවද නැද්ද? සුද්ධ කිරීම කියන්නේ පේන්න තියෙන දේ අපි කපා දැමීම, ඒක ධ්‍යාන. ඒ වගේම මුල් ඉදුරා දැමීම, ඒක සමුච්ඡේද ප්‍රහාණය, නිස්සරණ ප්‍රාණය හැටියට, එහෙම නැත්නම් මුල් උදුරා දැමීම හැටියට, කෙලෙස් මුල් උදුරා දැමීම හැටියට පෙන්වලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුව කොහේවත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ යම් යම් විග්‍රහයන් තියෙනවා. මුල් කාලය තුල ධ්‍යාන ලැබලා මඟපල් ලැබෙන ක්‍රමයක් කියා දුන්නා. නමුත් පසු කාල වෙනකොට දේශනා කරපු සියලු සූත්‍ර ධර්මවල තියෙන ධ්‍යාන නැතිවම, ධ්‍යාන අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතිවම, ධ්‍යාන නොලබාම සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා කෙටි, සරල, නිවැරදි, පහසු, සුගම මඟ. එනිසා දැන් ඔය කැලේ කප කපා දහස් වරක් කැපුවත් මුල් තියෙනකම් උදුරන්න බෑ. ඉතින් ඒක නිසා මේක අපි අර කැලේ මුලින් උදුරලා දාන එක කොච්චර පහසුද කප කපා ඉන්නවට වඩා. විදර්ශනාව කියලා එකක් බුද්ධ දහමේ බුද්ධ වචනේ නෑ, තියෙන්නේ විපස්සනා මිසක් ඔය සංස්කෘත වැරදි වචනයක්. මේ පසු කාලෙක අටුවාලියපු පෘථග්ජන පුද්ගලයෝ සංස්කෘත වචනයක් අරගත්ත විදර්ශනා කියලා. තියෙන්නේ මොකද්ද? විපස්සනා. විපස්සනා කියන්නේ වි කියන්නේ වෙන් කරනවා, පස්සනා කියන්නේ ප්‍රහාණය, අස් කරනවා, ඉවත් කරනවා. වෙන් කර කර වැරදි දේ ඉවත් කිරීම විපස්සනා. අලුතෙන් උපදින වැරදි දේ ඉවත් කිරීම අනුපස්සනා. එහෙම මිසක් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන් කොතනකවත් ඔය කියන සංස්කෘත වෛදික ඡන්දස් භාෂාවේ විදර්ශනා කියන වචනයක් නැහැ. නමුත් පස්සේ කාලෙක පොත් ලිව්ව අය විදර්ශනා භාවනා කියලා වැරදියට බෞද්ධයන්ට ඡන්දස්වයිතික භාෂාවේ වචන දාලා තියෙනවා. ওই මහත්යත් ඒව තමයි කියවලා තියෙන්නේ. අනික මොකද්ද වචන කිව්වේ? ආ? සමාධි අවශ්‍යත් නැහැ. අපිට ඕන සම්මාපatti. සම්මාපatti කියන්නේ මොකද්ද? සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. මා කියන්නේ සදාටම සහ මුලින්ම මිදී නිදහසී. මොකින්ද? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. ඒ නිසා බෞද්ධ ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ හැටියට සම්මාපත්තියට බලාපොරොත්තු වෙනවා මිසක් සමාධියක් බලාපොරොත්තු විය යුතු නැහැ. සමාධිය තියෙනවා ඕනෑම වැඩි කෙනෙකුට. දැන් සමාධිය කියන එක මිත්‍යා සමාධියකුත් තියෙනවා. දැන් බලලෙක් අර කුරුල්ලෙක් හෝ ලේනෙක් වල්නා නම් ඒකත් මිත්‍යා සමාධියක්. යම්කිසි උපක්‍රමයක් යොදලා විරුද්ධකාරයෙකුට යම් වරදක් කරන්නත් සමාධියක් තියෙනවා. ඒවා මිත්‍යා සමාධි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සමාධි තුන් ආකාරයකට විග්‍රහ කළා. මිත්‍යා සමාධි, ලෞකික සමාධි, සම්මා සමාධි. සම්මා සමාධි සමානයි සම්මාපatti. එනිසා නිවනට උපකාර වෙන්නේ නැහැ මිත්‍යා සමාධි හෝ ලෞකික සමාධි. සියලු කෛරාටික කට්ට උපක්‍රමශීලී වැඩ කරන්න මිනිස්සු පාවිච්චි කරන්නේ මිත්‍යා සමාධි. තේරුණාද? අනාර්ය ධ්‍යාන ලබන්න අර බ්‍රහ්මත්වයටපත් වෙන්න පාවිච්චි කරන්නේ ලෞකික සමාධි. නිවනට උපකාර වෙන්නේ සම්මා සමාධි කියන සම්මාපත්තිය. මේක වචනේ තේරුම් නොගත්තොත් එතන නිවනට බාධාවක් වෙනවා. බෞද්ධයන්ට ඔක්කොම වැරදියට උගන්වලා තියෙනවා. මේවා මේ මහායානික උපනිෂද් ධර්මයේ ආපු වැරදි ඉගැන්වීම්. ඔය විදර්ශනා භාවනාව කියලා වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ වගේම සම්මාපatti ලැබීමයි නිවන සමාධි පැවැත්ම තුල තියෙන දේවල්. පැවැත්ම තුල තියෙන අයහපත් උපක්‍රමශීලී කට්ට කෛරාටික වැඩ කරන්න යමෙක් කටයුතු කරනවා නම් අර තුවක්කු කාර්යයේ සතුරෙකුට වෙන්න තියන්න සම්මා සමාධිය නෙමෙයි මිත්‍යා සමාධිය. ඒක මිත්‍යා සමාධිය. ඒකත් සමාධිය. ඒ නිසා එතන සම්මාපත්තියක් නැහැ. දැන් මේ මහත්තයා කිව්වේ දස අකුසලය වෙන්වීම, දස අකුසලයෙන් වෙන්වීම වේරමණි. මොකද්ද? පාණාතිපාතා වේරමණි, අදින්නාදාන වේරමණි. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා ඕක තිබුණාද නැද්ද? තිබුණා. බුදුහාමුදුරුවෝක වෙනස් කළාද නැද්ද? වෙනස් කළා. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදාන පටිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාර පටිරතෝ හෝති. මුසාවාදම් පහය පරුසාවාචාරම් පහය විසුනාවාචාරම් සම්පප්පලාපම් පහය පටිරතෝ හෝති. ඒ වගේම අභිජ්ජා ව්‍යාපාද විහිංසා පහයි. නාදි වාසේති පජහති පහනති අනුභවංගමේදී මේක විග්‍රහ කළා. ඉතින් ඒක නිසා මෙතන දැන් ආගමේ තියෙන්නේ ඔය වෙන්වීම පමණයි. මේක බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා ඔය කියන යම් සමාදානං සංවතන් ලෝකෙ තිබුණා. බුදුහාමුදුරුවෝ මොකද කළේ? මේක වෙනස් කළා. මේ යම් කිසි කෙනෙක් ඔය සිල්පද එකක්වත් සමාදන් වුණේ නැතත් ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් එතන සීලයද නැද්ද? එතන සීලය. ඒක නිසා සංවර සීලයට හේතු වෙන්නේ සතර සංවර සීලයක් තියෙනවා. බුදුහාමුදුරුව මේක සංවර සීලය සංවරට්ඨේන සීලං හැටියට විග්‍රහ කළා. ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා නම් ඒ වගේම ප්‍රත්‍ය සංවරය සිව්පසය සංවරත්වයෙන් පටිසංකාර යෝනිසෝ මනසිකාරයෙන් භාවිතයට ගන්නවා නම් සිව්පසය ප්‍රත්‍ය සංවර සීලය පිහිටනවා. ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආජීවක පාරිමොක්ඛ සංවර ආජීවක පාරිශුද්ධ සංවර සීලය මේ සතර සංවර සීලය. සතර සංවර සීලය වචනයට පමණක් සීමා වූවක් නොවේ. සමාදන් විය යුතු විය හැකි දෙයකුත් නොවේ. මේක භාවිතයට ගත යුතුයි. අපේ ඉන්ද්‍රියන් අසංවර වෙන හැම අවස්ථාවකම අපි කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බච්ච සංවරෝ වුණොත් අන්න ඉන්ද්‍රිය සංවර සීලය පිහිටියා. එහෙම නැතුව උදේ හවස අවුරුදු 100ක් සිල් සමාදන් වුණත් ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙකුට උපසම්පජ්ජ විහෙරති සීලය උපසම්පන්න සීලයක් පිහිටන්නේ නැහැ. මේක බුද්ධ දේශනා මං කියන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් එකම දවසක්වත් මුළු ජීවිත කාලයට ඔය කියන පන්සිල් අටසිල් දසසිල් සාමනේර සිල් උපසම්පදා සිල් සම්මතයෙන් සමාදන් නොවුනත් යම් කිසි කෙනෙක් මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් ප්‍රත්‍ය සංවරය ඇති කරගත්තොත් ඒ පුද්ගලයා නිවනට මඟ විවුර්ත කරගත්ත උපසම්පන්න සීලයේ පිහිටය අර ඉන්ද්‍රිය සංවරය සීලය ප්‍රහාණ සංවර සීලය චේතනා සීලය වේරමණී සීලය අවිතීකම සීලය කියන පංච සීල ප්‍රතිපදාවම පූර්ණය කරගත්ත කෙනෙක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව කිව්වා බුදු කෙනෙක් උපදින්නේ නහි සීල වතං හෝතු. බුදු කෙනෙක් උපදින්නේ සිල් වතක් කියා දෙන්න නෙමෙයි. මොකක් කියා දෙන්නද? අටක්කරා තීනපදා සම්බුද්ධේන ප්‍රකාශිත. අටක්කරා තීනපදා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කළා, නිච්ච සුඛාත්ත ප්‍රහාණය කළා, නිබ්බිදා කියන තත්වයට හිත පිරිසිදු කරගන්න මග පිළිවෙත පාර කියා දීම. ඉතින් ඒක නිසා සිල් සමාදන් වීම හොඳයි පැවැත්මට. සිල් සමාදන් වීම මොන සීලයක් සමාදන් වුණත් රැක්කත් කෙලෙස් මුල් උදුරන්න එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කෙලෙස් මුල් උදුරන්න ප්‍රමාණවත් වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියන සතර සංවර සීලය, කෝටියක් සංවර සීලය පූර්ණය වෙන ඉන්ද්‍රිය සංවර සීලය. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් සමාදන් වුණ තරමට ඒ පුද්ගලයාට හොඳයි යහපත්. හැබැයි නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක දෙකක් බව තේරුම් ගත යුතුයි.
මොකද්ද? ඔව්. ආනපාන සති පබ්බය අනුගමනය කරන කෙනෙකුට ධාතු මනසිකාර පබ්බයත් ඒ වගේම පටිකූල මනසිකාර පබ්බයත් නවසීවතික පබ්බයත් අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරන්න ආනපාන සති සමාධිය කැටියට යුගනද්දව භාවිතා කරන්න උපකාර වෙනවා, උදව් වෙනවා. ඒ අනුව අර මුල් කෙලෙස් මුල් තුන උදුරන්න පුළුවන් නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. හැබැයි ආනපාන සත්‍ය සමාධිය පබ්බේ තියෙන මූල ධර්මය තේරුම් නොගත්ත කෙනෙකුට සම්පජානකාරී හෝති වෙන්න බෑ. සම්පජානකාරී හෝති වෙන්න පුළුවන් වුණොත් අර පටිකූල මනසිකාර පබ්බයත් ධාතු මනසිකාර පබ්බයත් නවසීයෝතික පබ්බයත් උපකාර වෙනවා. නිච්ච සුඛාර්ථ කියන මේ පෘථග්ජන පුද්ගලයාගේ හිතේ මුල් බැහැගෙන තියෙන වැරදිදේ අස්මිමානය හිතෙන් උදුරලා දාලා හිත පූර්ණ වශයෙන්ම නිදහස් කරගන්න විමුක්තියට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ කායේ කාය අනුපස්සනාවට අදාළව බුදුහාමුදුරුවෝ සූත්‍ර කීපකම පබ්බ 14ක් විග්‍රහ කළා. මේ 14න් ආනපාන සති සමාධි පබ්බයයි ඉතාමත්ම වැදගත් බලවත්. ඒ වගේම පටිකූල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේ නවසීයෝතික පබ්බේ උපකාර වෙන්නේ මේ නිච්ච සුඛාර්ථ කියන වැරදි මුල් බෑගත්ත වැරදි දේ ඉවත් කළා උදුරලා අනිච්ච දුක්ඛානත් අටක්රාටීන පදා නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතයට ගන්න උපකාර වෙන ආකාරය. ඒ නිසා මේ දෙකම උපකාර වෙනවා ආනපාන සති සමාධිය තේරුම් ගත්ත කෙනෙකුට. ඔව්, ඒ මහත්තයා ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇහුවේ දානයක් දීලා කොහොමද මේ පින්කම පුණ්‍ය කර්මය කුසල ධර්මයක් බවට පත් කරගන්නේ. මේක තමයි බුදුදහමේ ඉතාමත්ම තේරුම් ගත යුතු වැදගත්ම දේ. මේකයි අපි දානයක් දුන්නත් හරි පින්කමක් කළත් හරි තව නොයෙකුත් පින්කම් කරනවානේ. ඒ සියලු තැන්වලදී හදයන් පුනාති පුඤ්ඤන්නම් හද ප්‍රසාදයට පිනායාමට පැහැදීමට ඒ පින්කම මුල් වෙනවනම් තුන්සිත පැහැදෙනවනම් ඒක පින්කම. ඒ තුන්සිත පැහැදීම පින්කම පුණ්‍ය කර්ම. මේ තුන්සිත පැහැදුණු අවස්ථාවේ අපිට ඒ පින්කම කුසල ධර්මයක් බවට දෙයාකාරයකින් ක්‍රියාත්මක කළොත් කුසලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. පළවෙනි එක අපි පින්කමක් කරලා දැන් අර මහත්තයාගේ ප්‍රශ්නේ තිබුණේ දානයක් දෙන එකනේ. දානෙ දෙන්නේ මොකටද? දැන් අම්මා හරි තාත්තා හරි මැරුණාම හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ එහෙම නැත්නම් තමන්ගේ කවුරු හරි ඥාතියෙක් මැරුණාම ඒ වගේ දානයක් දෙනවා. එහෙම නැත්නම් ඒ වගේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට දාන දෙනවා පින් දෙන්න. දැන් මෙතෙන්දී අපි මේ ඥාති ධර්මය ඉටු කළේ නැත්නම් දැන් මෙතෙන්දී ඔය පින්කම කරන අවස්ථාවේ බොහෝ තමන්ගේ අතීත ඥාතීන් පරදත්ත උපජීවීන් හැටියට අද ජීවත් වෙන අය පින් ගන්න පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. හරියට ඉන්නේ ඔය සාමාන්‍ය දානමය පින්කමක් කරපු තැනක මේ අර දානි ගෙදර සාමාජිකයන්ගේ ගෙදර අයගේ ඥාතීන් පමණක් නෙමේ මේ පින්කමට සහභාගී වූ සම්බන්ධ වූ අනිකුත් සියලුම දෙනාගේ ඥාතීන් අතීත ඥාතීන් පරදත්ත උපජීවීන් එතෙන්ට පින් ගන්න එනවා. ඒ පරදත්ත උපජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙනවා නම් එයාට කියනවා පරදත්ත උපජීවීන්. අනුන්දෙන පිනෙන් යැපෙන්නේ තමන්ට පින්කමක් කරගන්න බැරි භූතයෝ පෙරේතයෝ යම් යම් දෙවි දේවතාවෝ සහ රූපී බ්‍රහ්මයෝ ඒ පරදත්ත උපජීවීන් නිතරම බලාපොරොත්තු වෙන්නේ අනේ මගේ පුතා මගේ දුවාද පින්කමක් කරනවා මට පින් දීලා පින් පවරලා මාව නිදහස් කරයි මාව මුදවා නිදහස් කරයි මට කැපකොට පින් දෙයි පින් පවරයි මාව නිදහස් කරයි නමුත් අද සම්මතේ සම්ප්‍රදානේ සම්ප්‍රදායෙන් මේ බුද්ධ ආගමේ සම්මත දානයකදී ඒ වෙනුවට අර පරදත්ත උපජීවීන්ට පින් දෙනවා වෙනුවට කාටද පින් දෙන්නේ කාටද පින් පවරන්නේ කාටද ඒ බර පටවන්නේ හොඳට කල්පනා කරලා බලන්න ඔය දානෙ කිදරක ගියාය අර හාමුදුරුව දානෙ ආරම්භයේ හෝ අවසානයේ හෝ අතරමැදදී හෝ පින් වාක්‍යයක් දේශනා කරනවද නැද්ද මොකද කියන්නේ අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා ඒ නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුමන්නා සුනන්දා විසාකාමින් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව්මිනිත් සැප කෙලවර මතු බුදු අන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා කියනවා කියනවද නැද්ද කාටද පවරන්නේ අර පින්කම කරපු අයටමයි කවුද පින් බලාපොරොත්තුෙන් ඉන්නේ අර පරදත්ත උපජීවීන් ගොට්ටු අල්ලගෙන ඉන්න හිඟන්නවාගේ නොයවසිල්ලෙන් ඒ ඥාතීන්ගෙන් අනේ මගේ පුතා මට අද පින් දෙයි මට පින් දීලා මාව මුදවා නිදහස් කරයි කියන බලාපොරොත්තුෙන් බොහොම නොයවසිල්ලෙන් ඒ පරදත්ත උපජීවීන් සිය දහස් ගානක් බලා ඉන්නවා ගොටු අල්ලගෙන ඉන්න හිඟන්නවා දැන් ගොටු පිරුණාද නැ කාටද පින් දුන්නේ අර පින්කම කළපු අයටම ආපහු පින් දුන්නා පින් පැවරුවා පින් අනුමෝදන් කළා මේක මුරුංගාට්ටෙල්ලුවා වගේ වැඩක් ඒක නිසා පාප අකුසල් දෙකක් සිද්ධ වෙනවා එකක් අර පින් බලාපොරොත්තුව සිටි පරදත්ත උපජීවීන්ට හිස් අතින් යන්න වෙනවා ඒ හිස් අතින් යන කොටසක් ඉන්නවා උරණ වෙනවා පින්කමක් කරා මට අපිට පින් දුන්නේ නැ එදා ඉඳන් ඒ කොටසක් භූත කොටස ඒ ගෙදරයිට යම් යම් කරදර කරන බව තිරෝගුඩ සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා ඒ නිසා පැහැදිලිව අපි පින්කමක් කරා නම් නියම නිවැරදි ගාථාවක් කියලා දේශනා කරලා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන. ඉදම් මේ ඥාතීනං හෝති මේ සුඛිතාහුන්ති ඥානියෝ ඒ වගේම එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මේවා ත්‍රිපිටකයේ තියෙන තිරෝකුඩ සූත්‍රයේ තියෙන ගාථා. නමුත් පස්සේ කාලයක හදාගත්ත මේ පොළොන්නරි යුගයටත් පස්සේ හදාගත්ත ආකාශට්ටාජ බුම්මට්ටා ගාථාවක් කියනවා. ඒකෙදි අර සම්බදං සම්පදං සම්පත්ති නැ. තේරුම් ගත්තේ නැ. ඉතින් ඒක නිසා අර පින් බලාපොරොත්තු වෙන කාටවත් නෙමෙයි පින් දුන්නේ දානියට සහභාගී වූ අයට පුඤ්ඤාභි සංකාරයක් හැටියට පින් දුන්නා. ඒක නිසා අර පරදත්ත උපජීවීන්ට පින් ලැබුණේ නැහැ. පින කුසලයක් බවට පත් කරගන්න තිබුණු අවස්ථාව අහිමි වෙලා පින අකුසලයක් බවට පත් වෙනවා. පුඤ්ඤාභි සංකාරයක් වෙලා තමන්ගෙම අර මතු පැවැත්ම හොඳ සුගති ලෝකයක දික් කරගන්න හේතුවක් වුණා. ඒක අකුසලයක්. ඒක පළවෙනි වරද. ඒක නිසා අපි පින්කමක් කළාම ඒ පින් පුළුවන්ම තරම් අපි දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන. පින් බලාපොරොත්තු වෙන අපේ ඥාතින්ට ඥාතිකයන් ණයකාරයෝ. ඉතින් ඒක නිසා අපි දානයක් දෙන අවස්ථාවෙත් දානෙ දුන්නට පස්සෙත් අපි හිතමු දානෙ දුන්නට දවස් 3 4කට 5කට 6කට සතියකට 2කට පස්සේ අපිට මේ දාන මේ පින්කම සිහිපත් වුණත් ඒ සිහිපත් වෙන හැම වෙලාවකම අපි ඒ පිනෙන් යමක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අපේක්ෂා කරන්න හොඳ නැහැ. ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ඒ පිනෙන් අපේ හිත පහදාගෙන අපේ අර ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඥාති ධර්මයේ ඉටු කළා අපි ණයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ අයට කැපකොට පින් දී ඒ අය ඉන්න අසරණානාත තත්වයෙන් ඒ අයව මුදවා නිදහස් කරන්න මේ පින්කම උපකාර කරගන්න ඕන. ඒක බුද්ධ ආගමේ නැහැ. ඒක ආගමක නැහැ. ඒක තියෙන්නේ ධහමේ. තිරෝගුඩ සූත්‍රයේ පැහැදිලිව දේවදූතු සූත්‍රයේ ආදිත්‍ය පරියාය සූත්‍රයේ පැහැදිලිව මේ සියලු දේ තියෙනවා. ඊළඟට දෙවැනි අවස්ථාව අපි පින්කමක් කරලා අපේ හිත පිරිසිදු කරගන්න නම් අර ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු. ඉමිනා පුඤ්ඤකම්මේන කියන්නේ මාමේ කළ පින්කමෙන් මගේ හිතේ මෙතෙක් පැවති බාල සමාගම, ඒ කියන්නේ රාග සමාගම, ద్వේෂ සමාගම, මෝහ සමාගමෙන් සදාටම සහමුලින්ම මිදී සතන් සමාගමු. අලෝභ ආදී සමෝහ, ලෝභක්කේ, ద్వේෂක්කේ, මෝහක්කේ කියන යහපත් තත්වයට පත් වෙන්න ඕන. ඒක නිසා දැන් ඔතනත් අදවන විට ඔය දහම් පාසල්වල උගන්වන්නේ බුද්ධ ආගමේ කියා දෙන්නේ බාලින් මේගේ ඉවත් වෙලා පඬිතුයෝ ආශ්‍රේ. ඒක නෙමෙයි. මේක තියෙන්නේ මා මේ බාල සමාගම. මා කියන්නේ මිදී නිදහස් වීම සාමුලින් සදහටම. මේ කියන්නේ තමන්ගේ හිතේ උපදින රාග සමාගම, ద్వේෂ සමාගම, මෝහ සමාගමෙන් තමන් මිදී නිදහස් වෙනවා. අර පින උපාදානය කරගත්තොත් ඒක බාල සමාගමක්. අර පින නිසා තමන් දෙව් මිනිස් සැප ලැබීමේ රාගයක් සහ මෝහයක් තියෙනවනම් ඒක බාල සමාගමක්. අර රජ සැප සිටු සැප විඳීමේ කැමැත්තක් තියෙනවනම් ඒක බාල සමාගමක්. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය පහසුවෙන්ම ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මේ පින්කමක් කරලා හිතේ පැහැදීමක් ඇති වුණාම. තමන්ගේ හිත අර අලෝභාදී සමූහ තත්වයටත් රාගක්කය, ద్వේෂක්කය, මෝහක්කය තත්වයටත් පත් කර ගැනීමයි, පිරිසිදු කර ගැනීමයි, පින පවරලා පින් දීලා පින් අනුමෝදන් කළා ඒ පිනේ පුණ්‍ය පාප පහිනස්ස කිරීමයි, කුසලස්ස උපසම්පදා කිරීම කියන්නේ. ඒ නිසා මේ දෙආකාරයෙන්ම අර ඥාති ධර්මයේ ඉටු කළ ඥාතීන්ට පින් දීලා පින් පැවැරීමත් තමන්ගේ හිතේ තියෙන බැඳීම්, ඇලීම්, ගැටීම් සියල්ල ඉවත් කරලා හිත වීතරාගී, වීතදේශී, වීතමෝහී තත්ත්වයට පත් කරගන්නත් පුළුවන් නම් ඒක පින කුසලයක් බවට පත් වෙනවා, පත් කරගන්න පුළුවන්. නමුත් බුද්ධ ආගමේ මේක නැහැ. ආගමක තියෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක අද අපි මේ දේශනා කරන්න කියා දෙන්නේ කාගෙත් යහපතට. කවුරුත් කරන වැරදි දේ නිසා කාටත්ව නායහපතෙන් ඒ අයව මුදවා නිදහස් කිරීමේ අනුකම්පා සහගතවයි මේක කියන්නේ. මේක මේ තර්කයක් කරලා ඒ අයගේ වැරද්ද නිසා ඒ අයට වැරදි ගව පෙන්වන්න නෙමේ. ඒ අයටත් මේක තේරුම් අරගෙන, මේ හේතුඵල දහම තේරුම් අරගෙන ඒ අය අදාදවත් මේකෙන් මිදී නිදහස් වෙනවා නම් ඔය දාන ගෙදරකට ගියාම දාන පින්කමක් හෝ යම් බෝධි පූජාවක් හෝ යම් ආකාරයක මොකක් හෝ පින්කමක් තියෙනවා නම් අපි ඒ පින්කම අවසානයේ ඒ පින් දීලා පින් පවරන්න ඕන. අර පින්කමට සහභාගී වූ පුද්ගලයන්ට නෙමේ, අර පින් බලාපොරොත්තු වෙන තම තමන්ගේ ඥාතීන්ට, ඒ වගේම පින්කමට සහභාගී වූ පුද්ගලයන්ට අර රාගය, ద్వේෂය, මෝහය ඉවත් කළා. ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කියන පිරිසිදු සිතක් ඇති කරගන්න, කුසලස්ස උපසම්පදා කියන තත්වයට හිත පිරිසිදු කරගන්නයි පින්කමක් කළ යුත්තේ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තොත් මිනිසු නිවන් මගට අවතීර්ණ වෙනවා, ලඟ වෙනවා. නමුත් මේක තේරුම් නොගත්තොත් තව තවත් අර සම්මතයෙන් මේකම කිය කියා ගියොත් මිනිසු තව තවත් මේ පැවැත්ම තුළ අතරමං වෙනවා, මිසක නිවනක් අහලකටවත් නැහැ.
ගෞරවණීය අරියතු මහන්සේ, පොඩ්ඩක්තර උත්තරේ මියගිය පසු ඔහුගේ එම විඥානයේ මත ඔහු නැවත ඉපදීමක් වුණොත් එම විඥානයේ මත නැවත ප්‍රණලයෙන් පහදා දෙන්න ඉල්ලා
සිටිනවා. නැහැ, කිසිසේත්ම නැහැ. මේක අර ඔය ප්‍රශ්නේ මෑ හුවා බුදුහාමුදුරුවන්ගෙනුත් මේ ත්‍රිපිටකේ තියෙනවා. ඔය විඤ්ඤාණය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. විඤ්ඤාණයෙන් කරන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප, ඒ වගේම වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන හතර උපද්වා ගැනීම. ඉතින් ඒක නිසා කිසිසේත්ම ඔය විඤ්ඤාණය ආයි කවදක්වත් උපදින්නේ නැහැ. ආයි අලුතෙන් විඥානයක් උපදිනවා. දැන් විඥාණයෙන් කරන්නේ මේ සතර මහා භූත, සතර මහා ධාතු හැටියට උපාදානය කර ගැනීම, එකතු කර ගැනීම, ගොඩ ගහ ගැනීම, අයිති කර ගැනීම. ඉතින් ඒක නිසා හැබැයි විඥාණය කරන්නේ තමන්ගේ මතු ඊගාවට නැවත අලුත් විඥානයක් උපද්වා ගන්නට අවශ්‍ය විඥාන බීජ සකස් කරගන්න. දැන් මේක උදාහරණයක් කිව්වොත් මම, අපි හිතමුකෝ අපි මෑටයක් පැල කරලා මෑවලක් හැදුවා. මේ මෑවල විඥාණයෙන් කටයුතු කරනවා කියන්නේ මුල් ගිහිල්ලා ජලය පොහොර මුල් වලින් එකතු කරගන්නවා, කොළ වලින් වාතය හිරුවෙලිය එකතු කරගන්න. එකතු කරගෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර එකතු කරගෙන මෑ වල හැදින්නේ මලක් හැදිලා මෑ කරලක් හැදලා මෑ ඇටයක් හදන. ওই මෑ ඇටේ තුල අර මෑ වලේ විඥානයේ බීජ තියෙනවා. හැබැයි මෑ වල මැරුණට පස්සේ ඒ විඥාන ඒ ආයේ මුල් වලින් පොර එකතු කරන්නේ නැහැ, ජලය එකතු කරන්නේ නැහැ. දැන් කොළ මැරිලා ගියා. කොළ වලින් ඉරවැලිය වාතය එකතු කරන්නේ නැහැ. නමුත් අර මෑ ඇටය තුල තියෙනවා ඒ ගති. ඒ ගති නිසා ඒ ගති එකතු කරලා ගොඩ ගහපු නිසා ඊගාවට මෑ ඇටය පැල කළාම අලුත් මෑවැලේ තියෙන්නේ අලුත්ම විඥානයක්. ඒ නිසා හැබැයි අර විඥාණයෙන් හදපු ගති අර මෑවැලේ මෑ ඇටේ තියෙනවා. දැන් මෑටෙන් අඹ ගහක් හෝ පොල් ගහක් හදන්න බෑ. ඒ ගතියට අදාළව මෑ වැල අලුතෙන් හදනවා. ඉතින් ඒක නිසා අර මැරුණු මෑ වැලේ තිබුණු විඥානය අලුත් මෑටේ හැදෙන මෑ වැලේ නෑ. අලුත්ම අලුත් විඥානයක් එතන තියෙනවා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් සත්වයෙක් වුණත් මුළු ජීවිත කාලයම විඥාන බීජයක් අර මව් කුසක උක්කන්ති වෙලා පැල කළාට පස්සේ ඒ මව් කුසේ පැල වූ මොහොතේ පටන් අර අවසාන මරණ මොහොතේ ලැබෙන චුටි සිත දක්වා විඥාණයෙන් මේ රූප වේදනා සංඥා සංකාර එකතු කරගන්නවා. නමුත් මැරුණට පස්සේ ඒ විඥාණය එතනින් අවසානයි, සදහටම අවසානයි. කිසිම දවසක ආයි ඒ විඥාණයට පැවැත්මක් නැහැ. නමුත් ඒ විඤ්ඤාණයෙන් සකස් කරපු විඤ්ඤාණ බීජ පොදියක් මනෝමය කාය තුළ ගොඩ ගැහිලා රැඳිලා තියෙනවා. ඒ මනෝමය විඤ්ඤාණ කාය තුළ තියෙන මේ එක විඤ්ඤාණ බීජයක් නැවත ඔක්කාන්ති වෙලා පැල කරගෙන ආයි කූඩුවක් හදනවා. ආයි කූඩුවක් හදනකොට අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ධාතු හැටියට එකතු කරගන්නවා. ඒ එකතු කරගන්නා විඥාණය අර පරණ තිබුණු කූඩුවේ තිබුණ විඥාණය නෙමෙයි. ඒ නිසා කිසිම කලක කිසිම තැනක යම් කිසි කෙනෙක් කියනවා නම් එකම විඥානයක් මේ පැවැත්ම තුල දිගින් දිගටම පවත්වාගෙන යනවා කියලා ඒක ධර්මය නොදන්නා කම. ඒ නිසා මේක නච්චසෝ නච්ච අඤ්ඤෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොකද මේ විඥාණයෙන් සකස් කරපු විඥාන බීජ තමයි ඊගාව විඥාණය පැල කරන්න උපකාර වෙන්නේ. මේ විඥාණයෙන් සකස් කරපු විඥාන බීජ එකක්වත් නැත්නම් විඥාන බීජ සියල්ලම තුන් ආකාරයකට තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දෝ කළානම් කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ බාස්මින් කියන්නේ තුන් ආකාරයකට මේ කර්ම බීජ අපිට සියල්ල කපලා ඇහැ කළා ඉවත් කරන්න පුළුවන්. එහෙම කළානම් එකම විඥාන බීජයක්වත් මනෝමය කාය තුල නැහැ. එහෙනම් අරහතුන් වහන්සේ. එහෙනම් නහි ජාතු ගබ්බ සෙයං පුනරේතිති. එහෙම නැත්නම් අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. ඒ කියන්නේ කර්ම බීජයක් නැහැ. ඒක නිසා විඥාණයෙන් කරන්නේ කර්ම බීජ සකස් කරනවා. ඒ කර්ම බීජ සකස් කරන්නේ මතු විඥානයක් ඉදිරියටත් පාටගෙන යන. අර මෑ වැල කරන්නෙම මේ අපිට මෑ කරල් කන්න බොන්න දෙන්න නෙමෙයි. ওই මෑටි මෑ වැලේ ඇට හැදින්නේ මෑ කරල් හැදින්නේ. මොකටද? විඥානේ අර මෑ වැල් පරම්පරාව පවත්වාගෙන යන. අපි ඒවයි මේ අපි කියලා ගන්න. ඉතින් ඒක නිසා ඔය මෑවැලේ ගෙඩි හදන්නේ පොල්ගස් වල ගෙඩි හදන්නේ මෑ ඒ පොල්ගස් පරම්පරාව මෑවැල් පරම්පරාව පවත්වාගෙන. ඒ වගේම ඒක ධර්මතාවයක්. ඒක නියාම ධර්මයක්. ඒක බීජ නියාම. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕන ඒ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ එකම විඥාණය කිසිසේත්ම එකම විඥාණය දිගින් දිගටම පවතින්නේ නැහැ. අලුත් කූඩුවක් සමග අලුත් විඥානයක් උපදිනවා. විඥානය නැති කරගන්න පුළුවන් කොයි අවස්ථාවේද? මනුස්සත්ව පටිලාභයක් ලැබූ අවස්ථාවේ පමණයි අර තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දෝ කියන එක කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ බවස්මින් කියන ආකාරයට කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය තුළ ගොඩගැහෙන රැස් වෙන මේ කර්ම බීජ සහමුලින්ම ඉවත් කරන්න පුළුවන් නම් ඉවත් කරන ක්‍රමය තමයි ආනපාන සති සමාධි භාවනාවෙන් කියා දුන්නේ යුගනද්දව. ඒක කරනවා නම් භාවිතයට ගන්නවා නම් කර්ම බීජ උපදින්නේ නැහැ. කර්ම බීජ තමයි අනුසය. අනුසය න අනුසේති වුණා නම් නැවත කිසි දවසක ආයි මව් කුසකට යන්නේ නැහි ජාතු ගබ්බ සෙයං පුනරේති. එහෙම නැත්නම් නත්ති දානි පුනබ්බවෝ අයමන්තිමා ජාති. මේක තේරුම් ගන්න.
අවසරයි අරහතුන් වහන්සේ. උපාද තිති බංග
නෑ කිසිසේත්ම ඒක බුද්ධ ධර්මයක් නෙමේ. විසුද්ධි මාර්ගයෙන් පසුව එකතු කරගත්ත වැරදි පියවර තුනක්. උත්පාද තිටි කියන්නේ මේ යම් පැවැත්මක් තියෙනවා. බුද්ධ දේශනාවට අනුව එහෙම එකක් නෑ. බුද්ධ දේශනාවේ තියෙන්නේ උදයංගම අත්තංගම අසාද ආදීනව නිස්සරණ කියලා පියවර පහක්. ඒ පියවර පහේ කොතැනකවත් තතවක් නැහැ. අර උත්පාද තිටි කියන්නේ තත කියන එකමයි. පැවැත්ම. තත තිටි කියන්නේ පැවැත්ම. පැවැත්මක් නැහැ. මේක දැන් ගඟක ගලාගෙන යනවා කියන්නේ පවතිනවද? නැහැ. අපිට ඔය ගඟේ වතුර ගන්න පුළුවන්ද? එක පාට අපි වතුර අහුරක් ගත්තා. ආයිත් ඔතනින්ම අපි ගත්තත් ඒ වතුරද ගන්නෙ නැහැ. ඒක ගහලාගෙන ගිහිල්ලා. ඒ වගේ පැවැත්මක් නැහැ මේක. දැන් තප්පරයෙන් දායින් එකක් හරි මේ පැවැත්ම වෙනස් වෙනවා විපරිණාමයට පත් වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ කොහෙවත් උත්පාද තිටි භංග නැහැ. ඒක තියෙන අටුවාවේ. ඒක විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ ආපු උපනිෂද් ධර්මයට ගැලපෙන දෙයක් මිසක් බුදු දහමට ගැලපෙන දෙයක් නෙමෙයි. බුදු දහමේ තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ඕන්නම් කෙනෙකුට බලා ගන්න පුළුවන්. තියෙන්නේ උදයංගම අට්ඨංගම ආස්වාද ආදීනව නිස්සාර පියවර පහක් තියෙනවා. ඒතර කොහොම නැවතීමක් දෙව්දත්තෙරුත් අනාර්ය ධ්‍යාන ලබලා අභිඥා ලබලා යම් යම් ඉද්ධි ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ උනාට කොහෙද ගියේ? හතර අපායට. ඒ වගේම අසිත තවුසා අර බෝසත්තුමා උපත ලැබපු දවසෙත් අනාර්ය ධ්‍යාන ලාභී අභිඥා ලාභී අෂ්ටාභිඥා ලාභී තුන්කල් දක්නා නුවණක් තිබුණු බලවත් ඉෂුවරි ඇඬුවා. ඇයි? තමන්ට මේ බුදුහාමුදුරුව දැන් බෝසත්තුමා නිපදුනේ. බෝසත්තුමා බුදු වෙන බව එයා දැක්කා. හැබැයි එයා දැක්කා තුන්කල් දක්නා නුවන් නිසා බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන අවුරුදු 35ක් යනවා. 35ක් යනකොට තමන් අසඤ්ඤතලේ නේව සංඥාන අසඤ්ඤතලේ ඒක නිසා ඇඬුවා. බුදු වෙන බව දැකලා hina වුණා. තමන් මිය පරලෝ ගිහිල්ලා අසඤ්ඤ තලයට පත් වුණ බව දැකලා ඇඬුවා. ඉතින් ඒක නිසා කිසිසේත්ම අනාර්ය ධ්‍යාන වලින් වැඩක් නැහැ. නිවනක් නැහැ. මේ නිවනට නම් ධ්‍යාන නෙමේ අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක සත් තිස් බෝධිපාක්ෂික ධර්ම, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම, එහෙමත් නැත්නම් සිංහලෙන් පැහැදිලිව කියනවා නම් භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 පූර්ණය කරගන්නවා නම් අන්න ඒක නිවනට මඟ. ධ්‍යාන ලැබලා මේ කාලේ නම් කිසිම කෙනෙකුට නිවන ලැබෙන්නේ නැහැ. ධ්‍යාන ලැබේ, නමුත් තුට්ටුවක්වත් ඒකෙන් වැඩක් නැහැ. අර මං කිව්වා වගේ මිදුල ඉස්සරහා තියෙන කැලේ පොළොව මට්ටමට කැපලා දවස් දෙකයි තුනයි තියෙන ආයි වැස්සක් ආවක මම මොකද වෙන්නේ? ආයි මුල් ඉතුරු නිසා ආයි කැලේ හැදෙනවා. තාවකාලික පැලැස්තර පිළියමකින් යම් සාහනයක් සුවයක් සුද්ධ කර ගැනීමක් පුළුවන්. ඒක තදංගම විස්කම්බන ප්‍රහාණයක්. ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. සමුග්ඝාත ප්‍රහාණයක්. ඉතින් ඒක නිසා මේ කෙලෙස් මුල් හොයලා, ඔය කෙලෙස් මුල් තියෙන්නේ කොහෙද? තම තමන්ගෙම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ගති තුනක් හැටියට මුල් වැහගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා. ඒවා සාරයි. ඒවා සාරමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ට. ඒව තමයි සියලු සාර. සංසාර සාරෝග අනේක ජාති සංසාර. ඒක නිසා ඔය රාගය, ද්වේෂය, මෝහයමයි සියලු පෘථග්ජන පුද්ගලයන්ට සාර. ආස්වාදයක් ලැබීමමයි, උපාදානය කර ගැනීමමයි, එකතු කර ගැනීමමයි පංචස්කන්ධය සියලු පෘථග්ජන පුද්ගලයෝ කොයි තරම් කාලයක් ගියත් බලාපොරොත්තු වෙන්නේ සතුටක් ලබන්නේ, ආස්වාදයක් ලබන්නේ. හැබැයි ඒ පෘථග්ජන තත්ත්වයෙන් මිදී නිදහස් වෙන්න මේ එකතු කරගන්නා සාරවත්දී අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්වන්න බැරි බව, නවත්වන්න බැරි බව යම් කෙනෙකුට යම් දවසක තේරුම් ගන්නා තාක්කල් ඔය පංචස්කන්ධය උපාදානය කිරීම තරම් වටින සාරවත්දයක් පෘථග්ජන පුද්ගලයෙකුට තවත් නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ යම් කෙනෙකුට මේක මගේ කැමැත්ත අනුව, තමන්ගේ කැමැත්ත අනුව නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්වන්න, නවත්වන්න පුළුවන් කමක් මේ කිසිම උපාදානය කරගන්නා දෙයක නැති බව සහතික කොට ප්‍රත්‍යක්ෂ දේ දැක්කොත් අන්නේ පුද්ගලයාට ඒකේ අසාර බව අනාත බව තේරුම් ගත්ත හැටිය දිට්ඨිය වෙනස් වෙනවා සම්මා දිට්ඨියටපත් වෙනවා දිට්ඨින් උජුං කරෝති චිත්තමත් පසීදති වෙනවා ඒ අනුව සම්මා දිට්ඨියටපත් වෙනවා දැන් අනුත්තරිය පහක් තියෙනවා මේකෙන් මේ උපාසකම්ම ඇහුවේ දෙකයි දැන් මේ පින්වතුන් දැන් මේ අද මේ බණ අහලා අනුත්තරිය අනු කියන්නේ අලුතෙන් උපදින දෙයින් එතර වීම අලුතෙන් උපදින කෙලෙස් වලින් එතර වෙන්න පුළුවන් සවන අනුත්තරිය ඒ වගේම බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ තියෙනවා අනුත්තරිය පහක්. ඒකෙන් දෙකක් තමයි ඔය ඇහුවේ ශ්‍රවණානුත්තරිය, ත්‍යාගානුත්තරිය, සීලානුත්තරිය, මෙහෙම දස්සනානුත්තරිය, දැක්ම පිරිසිදු කර ගැනීම දස්සනානුත්තරිය. ශ්‍රවණානුත්තරිය සෝතාවදානේ පඤ්ඤා සුතමේය සංවර වීම සීලානුත්තරිය, ත්‍යාගානුත්තරිය අතහැරීමෙන් කෙලෙස් රාගදේශ මොහිතෙන් අත්තරීම ත්‍යාගානුස්. ඉතින් ඒක නිසා මේ අනුත්තරිය කියන්නේ අනු උත්තර. අලුතෙන් හිතට එන වැරදි දේ අස් කරලා පැවැත්මෙන් ලෝකයෙන් එතර වීම අනුත්තරිය. නිසා මේ පංච අනුත්තරිය බුදුහාමුදුරුව දේශනා කළේ නිවනටම උපකාර වන කරුණු පහක් හැටියට. මොකක්ද ප්‍රශ්නේ? උසල මොකද්ද කිව්වේ? මුලින් නම් කියන්න කොහොමද? තියෙනවා. නියාම ධර්ම පහක් එකක් නෙමෙයි. කර්ම නියාමයට අනුව සියලු පව්කම් අකුසල ධර්ම අකුසල් පුණ්‍ය කර්ම පාපකම් සියලුම දේ කම්ම නියාමයට අනුව පාටටෙනවා. ධම්ම නියාමයට අනුව සියලු කුසල ධර්මයන් තමන්ව නිදහස් කරන්න උපකාර වන විදිහට ඒවා පටිසන් දෙනවා නෙමෙයි ඒවා මිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ කම්ම නියාමයේ ධර්ම නියාමයට උපකාර වන උපස්තම්භක වන උපඝාතක උපපීඩක හෝ උපස්තම්භක වන තවත් නියාම ධර්ම තුනක් තියෙනවා චිත්ත නියාමයේ බීජ නියාමයේ උතු නියාමයේ ඉර්තු නියාමයේ. ඒ නිසා නියාම ධර්ම පහක්ම එකටම ක්‍රියාත්මක වෙනවා. ඔය මහත්ය වචනයක් කතා කළොත් ක්‍රියාවක් කළොත් ඒක හේතුවක් නම් ඒක අර නියාම ධර්ම පහටම අදාළව ඔය මහත්යට ආපහු උරුම වෙනවා. එක ධම්ම නියාමයට අදාළ වචනයක් නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යහපත් තීන සුචරිතයට අයත් දෙයක් නම් ඒක ධම්ම නියාමයට අදාළව ඔය මහත්ය නිදහස් වෙනවා. මොකින් නිදහස් වෙන්නේ? අර අපිරිසිදු කුණු කිලුටු කෙලස් ගති වලින් නිදහස් වෙනවා. ඒ වගේම ඒ වචනෙම වැරදි විදියට පාවිච්චි කළොත් තීනි දුස්චරිතයට ඒකම කර්ම නියාමයට අනුව තමන්ට උරුම වෙනවා. අපි හිතමුකෝ බල්ලෙකුට බොහොම සැරෙන් කතා කළා කියලා බැන්නා කියලා. බල්ලෙකුට සැර වචනයක් කතා කළා. එතකොට ඒක කර්ම නියාමයට අදාළයි. ඒ වගේම බල්ලට හොඳ මෛත්‍රී සහගත සිතින් වචනයක් කතා කළා නම් ඒක ධම්ම නියාමයට අයිති. උගේ හිත පැහැදෙනවා නම් ඌ එවලෙම නැට්ටවණයි. මේක දැන් අපි හොඳට කල්පනා කරන්න ඕන. අපි වචනයක් කතා කරනකොට, ක්‍රියාවක් කරනකොට, සිතුවිල්ලක් සිටනකොට කායන වාචා චිත්තේන පමාදේන ප්‍රමාණයක් වුණොත් මොකද වෙන්නේ? ඒක කර්ම නියාමයටයි අදාළ වෙන්නේ. ඒක Tamanta ආපහු පටිසන් දෙනවා, ඵල විපාක දෙනවා, උරුම වෙනවා, වැරදිසේ. පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ පාත්වගෙන යන්න උපකාර වෙනවා නම් ඒක කර්මයක්. ඒක නිසා මේ අපි කරන කියන හිතන දේ සියලු දේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න ඕනේ. ඇහෙන් දකින රූප වලට ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒත් ඒක අර කර්ම නියාමයට අදාළව. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂා සිටින් අපි ඒක ඉවසලා විමසලා කටයුතු කරනවා නම් ඒක ධර්ම නියාමයි. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බෞද්ධයෙක් නම් අපි ඇලෙන දේ ගැටෙන දේ මුලා වෙන දේ අත්තරින්නත් ඒ සියලු දේ පස්ස කරන්න ප්‍රහාණය කරන්න පාන කරන්න ඉවත් කරන්න අස් කරන්නත් පජාති පහනාති කරන්නත් ඒ වගේම අපේ හිත පිරිසිදු වන දේ අනුන්ගේ හිත පිරිසිදු වන දේ අපි ඒ වෙනුවට ආශ්‍රය කරන්න. ඒක නිසා හිත පිරිසිදු වන දේ නිවනට උපකාර වෙනවා. හිත කිලුටු වන දේ තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධා වෙනවා. තියෙනවා. එහෙම සිදුවෙන්නේ ඒ පින්කම යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනි. ඒක එක දිගට යායන් තන්නා පෝනෝ භවිකා පුන පුනා යලි යලිත් මතු මතුත් ඒ බවට අර ද්වේෂ බව නැවත අලුතෙන් දැන් අර සේරිවාණිජාතකේ අර කල්ප කාලාන්තරයකට පෙරයි අර ද්වේෂය ඇති වුණේ. ඒක නෑ ඒක නැවත ඉපදුන හමු වුණ අවස්ථාවේ අර ද්වේෂය අලුත් වුණා. නැවත නැවත අලුත් වෙනවා. පුන බව පුන පුනා ඒ බවට ද්වේෂ බවට පත් වෙනවා. ඒක ධර්ම ඒකත් නියාමයක්. ඒක කර්ම නියාමයක්. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙක් නම් ඒ බව අර රාග බව දිගටම පවතිනවා. ද්වේෂ බව දිගටම පවත්වාගෙන යනවා. මෝහ බව මැනීම දිගටම පවත්වාගෙන යනවා. දැන් මිනිහෙක් ඇටියට අපි තේරුම් ගන්න ඕන දැන් අපිට ද්වේෂයක් ආවොත් අපි මෛත්‍රිය වැඩුවොත් එතෙන්දි පවතිනවද ඒක නවතිනවද? නවතිනවා. රාගයක් ආව ගමන් අසුභානුස්සති වැඩියොත් ඒක පවතිනවද නවතිනවද? නවතිනවා. එතකොට ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ ඕක. උලං ඇදීම් පිට කිරීමෙන් ඕක වෙනවද? බඩ පිම්බීම හැකිලීමෙන් ඕක වෙනවනම් කමන්නේ. වෙනවනම් හරි. වෙන්නේ නැත්නම් අපිට තරහක් ආවහම තරහ අයින් කරලා මෙත්තානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානාත්ම මෙනෙහි කළා නිබ්බිදා තත්ත්වයට පත් කර ගැනීම ආනපාන සත්‍ය සමාධියේ පිහිටීමයි. ඒ වගේම රාගයක් ආවහම සුභානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානාත්ම අනුපස්සනා කරලා නිබ්බිදා කියන තත්ත්වයෙන් නොබැඳීම ආනපාන සත්‍ය සමාධිය වැඩි වීම. ඒ නිසා උලං ඇදීම් පිට කිරීම නෙමේ ආනපාන සත්‍ය සමාධිය. ඒක ආනපාන ප්‍රාණයාම. ආනපාන කියන කැලේ තිබුණු ගමන්ම මේක මිනිසු වර්ධවට ගන්නවා. දෙකක්. එකක් ආනපාන ප්‍රාණයාම. ඒක බුදුහාමුදුරුවෝ බෝසත්තුමා උපදින්නේ ඉස්සෙල්ලත් අදත් මුළු සමාජයේම තියෙනවා. නමුත් ආනපාන සත්‍ය සමාධි භාවනාව බුද්ධාගමේ හෝ ආගමක තියෙන්න බෑ. කියා දෙන්නෙත් නෑ. කියා දෙන්නත් බෑ. ඒක තියෙන්නේ නිවැරදි ප්‍රායෝගික නිවන් දකින බුද්ධ ධර්මයේ පමණ. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් විනාඩි 5ක් තියෙනවා. දැන් මේකයි මේ පාරමිතා කියන එක බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙමෙයි. මේක මහායානික මහාසාංගික නිකායේ හිටියා මංජුශ්‍රී බෝසතාණෝ කියලා මහායානික පඬිවරේ. මේ මහායානික පඬිවරයා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ අවුරුදු 875කට විතර පස්සේ ඉන්දියාවේ ඉපත ලැබුණු අර මහායානික බෞද්ධ පඬිවරේ. මේ මහායානික බෞද්ධ පඬිවරයා ලිව්වා සූත්‍ර ධර්ම 21ක්. පාරමිතා සූත්‍ර 21ක් කියලා ප්‍රඥා පාරමිතා සූත්‍රය කියලා 22 වෙනි එකකුත් ලිව්වා. මේවා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර නෙමෙයි. ඒ නිසා බුද්ධ දේශනාවට අනුව අපි පාරමිතා පුර පුරා තව කලක් ගත කරනවද? එහෙම නැත්නම් දැන් මේ manussත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ අපේ හිත පිරිසිදු කරගෙන උපේක්ෂිතෙන් කටයුතු කරලා මගපල ලබන්නට උත්සාහ කරනවද කියන ප්‍රශ්න දෙක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පාරමිතා සූත්‍ර ඉදිරිපත් කළේ අර බෝසත් පෙරුම් පුරණ මහායානිකයන්ගේ තියෙන එක යානියයි. මහායානිකයන්ගේ යාන තුනක් නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ථේරවාදී ධර්මයේ තියෙනවා යාන තුනක්. මොනවද යාන කියන්නේ? පාරවල් මාර්ග තුනක් තියෙනවා නිවනට. තුන්තරා බෝධියක් නැහැ මහායාන බුද්ධාගමේ. එකයි තියෙන්නේ. ඒ එක මොකද්ද? ලෞතුරා බුද්ධත්වයට පත්වීම නිසා වෙන යානයක් අරහත් බුද්ධත්වයක් චතුසත්‍ය බුද්ධ අර පච්චේක බුද්ධ ධත්වයට පත්වෙන එකක් මහායාන ධර්මයේ මහායානාගමේ නෑ. ඉතින් ඒක නිසා මහායානාගමෙන් ගත්ත ණයට ගත්ත දෙයක් තමයි ඔය පාරමිතා පිරීම. දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඕන ඔබ හැම සියලු පාරමිතා පුරලා තියෙනවා එකක් විතරයි අඩු. මොකද්ද අවශ්‍ය පාරමිතා? උපේක්ඛා පාරමිතාව පුරන්න දැන් කටයුතු කළොත් ඔබට නියත වශයෙන්ම භව උදුරා දමලා අරහත් බුද්ධ භවට පත් වෙලා මේ ජීවිත කාලය තුලදීම සියලු ගමන අවසන් කරලා දුක කෙලවර කරලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පාරමිතා පුර පුර කල් මරණ එක කාලයෙන් ගත කරන එක අර මහායාන බුද්ධාගමේ එක යානයයි තියෙන්නේ. ඒ නිසා අර මඤ්ඤුත්‍රි බෝසත්තුමා කියපු මේ පාරමිතා සූත්‍ර 22 පස්සේ කාලෙක මධ්‍ය කාලීන යුගයේ පොළොන්නරු යුගයෙන් පස්සේ දඹදෙණ යුගයේ මේ ලංකාවටත් අර මහායානික බලපෑම ඇවිල්ලා පාරමිතා පුරන්න මිනිස්සුන්ට ඉගැන්නුවා. ඉතින් බෝසත්වරු බුද්ධත්වයට පත් වෙන බලාපොරොත්තු වෙන අය මොනතරම් පාරමිතා පිරුවත් නියත විවරණ ගත්තේ නැත්නම් බුද්ධත්වයට පත් වෙන්න බෑ. ඒකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ බුදුදහමේ තියෙන්නේ පාරමිතා පුර පුරා ඉන්න එකක් නෙමේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා, එහෙම නැත්නම් සංකාර උපේක්ඛා ඥානය, එහෙම නැත්නම් උපේක්ඛා සම්බොජ්ජංගය, එහෙම නැත්නම් උපේක්ඛා පාරමිතාව කියන එකම පාරමිතාවයි පූර්ණය කරගන්න තියෙන්නේ. අනික් සියලු දේ පූර්ණය කරගෙනයි manussත්ව ප්‍රතිලාභයක් ලැබලා අද මේ ධර්ම අහන තත්වයට අහන්න ගන්න පුළුවන් තත්වයට හිත පිරිසිදු කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා තව එක පඩියක් පඩියක් නගින්න නෙමෙයි මේ ජීවිත කාලේ අර අවසාන පඩිය තමයි උපේක්ඛා සංකාර උපේක්ඛා ඥානෙන් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණය කරගන්නයි සියලු දෙනාට අවශ්‍ය. ඒකයි නිවන. නිවන මෙතෙන්දිම ලබා ගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝගේ manussත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. තව දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනම් අන්න පාරමිතා පුර පුර යන්න පුළුවන්. ඒක මහායාන සංකල්පයක් මිසක් අපේ බුද්ධ ධර්මයේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයකට කිසිසේත් ගැළපෙන දෙයක් නෙමෙයි. හොඳයි එහෙනම්. හොඳයි, දැනට අදට මේ ඔක්තෝබර් මාසේ ධර්ම දේශනාව අවසන් කරනවා. නැවත නොවැම්බර් මාසේ තුන්වෙනිදා පෝය, හතරවෙනිදා සෙනසුරාදා පළවෙනි ඒසත් මාසෙ, හතරවෙනි සෙනසුරාදා හවස තුනට නැවත ධර්ම දේශනාවක් පවත්වනවා. ඔය පින්වතුන්ට මොනවා හරි තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්න, වැදගත් ප්‍රශ්න, නිවනට උපකාර වන කර්ම කාරණා දැනගත යුතු ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහලා විමසන්න ඉදාටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් සිහිපත් කරගන්න ඕන. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. අපි ඒ පැය දෙකක් පමණ වෙලා මේ ධර්ම දානය පිණිස මේ ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් කළා. ඒ නිසා මේ සියලු දෙනාගේ හිත තුන් සිත පහදාගෙන තියෙනවා, පැහැදිලා තියෙනවා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වූ පිරිසිදු සිතක් පවතිනවා. ඒ තුන් සිත පහදාගත් අවස්ථාවේ ඒ අපේ ඥාතීන්ට, සියලු ඥාතීන්ට පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට අපි තුන් සිත පහදාගෙන පින් දීලා, කැපකොට පින් දීලා ඒ සියලු ඥාතීන් මුදවා නිදහස් කරන්න, අර අසරණ අනාථ තත්වයෙන් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව ඒ සියලු සංසාරගත ඥාතීන්ව මේ ගාථාවන් කියලා පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් ඊ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකං මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් ශාන්තියක් සානයක් වේවා, සිත පිරිසිදු වනවන්නටම මේ ධර්මඥානය, මේ ධර්මඥානය උපකාර වේවා.